ඔන්න අයිබං කියලා ටෙක් අතා 38 වෙනි වැඩසටහනට අපි හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද ජාති කියන නැත්තේයි කියලා කට්ටිය බලමෙ. ඇත්තටම කියන්නේ ලයිව් ගහන කට්ටිය. ඔබට කාර්මික දෝෂයක් ඉඳලා අද ජාති ගියා ටෙක් අතා ජාති ගිය. දාන්න බෑ මොකද නැත්තම් කට්ටිය බණි අපිට ජාති ගියට අපහාස කරනවා කියලා.
මේ පෝස්ට් එක දානකොට දාමු කියන්නේ.
ඔව් ඒ කියන්නේ ඔඩියෝ එක එඩිට් කරලා දානවා දානවා. ඉතින් ලයිව් අහන නැති කට්ටියට මිස් වෙන දේවල් තමයි මේවා ඉදින්නේ. ටෙක් අතා බ්ලූපර්ස් කියන්නේ ඉංග්‍රීසි වැඩසටහනල එහෙම නේද වෙනාල. ඉතින් මගේ නම කාලිංග
මම බුද්ධික
මම තිලෙන
ඔව් ඒකම අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ සදීපසේ බලමු හිතන්න අපේ Google group එකේ එහෙම ඉන්නවා නම් මම මඳුර නැති නමින් සදීප ඉන්නවද අපිත් එක්ක
ඉන්න
හරි එහෙනම් මේ සදීප ගැන හැඳින්වීමක් කරොත් එහෙනම් සදීප ඉතින් අපිට වඩා වැඩිමල් අපිට වඩා මම හිතන්නේ ගොඩක් ඉන්ඩස්ට්‍රි එකේ දැනුමක් තියෙන කෙනෙක් නේ සදීප මුරුගත් යව නෙමෙයි ඇත්තටම මේ ඇත්තටම කිව්වේ දැන් කට්ටියට තේරෙන්නේ නැති දැන් chat room එකේ නෙමෙයි ඇත්තටම Google group එකේ වුණත් ප්‍රශ්න එකම සදීප පැහැදිලි අපි වගේ නිකන් වටෙන් ගොඩින් යන පිළිතුරක් නැතුව මහන්සිලා ටයිප් කරලා පිළිතුරක් එවනවා ඉතින් ඒක නිසා අද හිතන සදීපත් මේකට සම්බන්ධ කරගන්න ඕනේ කියලා ඒකම අපි අද බර්ත්ඩේ පාටියක් තියෙනවා ප්‍රී බර්ත්ඩේ පාටියක් අහන කට්ටියෙන් නම් ඒක පහුගිය පහුවෙච්ච බර්ත්ඩේ පාටියක් ඒ මේ කියන්නේ රෙකෝඩින් එකෙන් පස්සේ අපි තිල්ලගනේ.
ඔව් මේ අපි එනකොටත් මේ ලෑස්ති කළා මේ පාටිය.
ඔව් ඒක තමයි.
තිල්ල දන්නෙත් නෑ බලනකොට නේ.
තිල්ල දන්නෙත් නෑ.
මේ සර්ප්‍රයිස්
එක. ඔව් සර්ප්‍රයිස් එකද 42යි නේ තිල්ල. ඔව්. ඔව් තිල්ලට 42යි ඒකම මේ මාර ප්‍රශ්නයක් වුණානේ අපි හර්ෂට. හර්ෂට දෙක්කදාද අනිත් එකද කියලා තීරණය කරන්න කිව්වලු. හර්ෂට එක්කදාද අහලා ගියා.
මිනිහා අනිත් එක තෝරගෙන.
අනිත් එක තෝරගත්තා. හර්ෂත් ඉතින් දැන් ඊයේ නන්නේ ඊයේද පෙරේද ඊයේ නන්නේ ඊයේ නම් මේ එයා වෙනම පොඩ්කාස්ට් එකක් පටන් ගත්තා
ඒක බෑ අහන්න බෑ කාටවත්
ඒ පොඩ්කාස්ට් එක අහන්න බෑ හැබැයි ඊයේ මේ රෑ බලනකොට 10ට විතර Facebook එකේ නර මං කිව්ව ප්‍රශ්න තමයි බුද්ධි මං ඔය කලිනුත් කිව්ව දැන් මේ හර්ෂට හනිමුන් එකේ ගිහිල්ලා කරන්න දේවල් නැහැ කියලා බෝරින් වෙලා වැඩි ඉන්නේ Facebook එකේ ඇල්ල ඉන්නවා ඕක දැනලා තින බලපු ටික වෙලාවකින් හර්ෂවත් සම්බන්ධ කරගන්න. සදීප කැමතිද සදීප කරන්නේ මොන වගේ දේවල්ද කියලා වගේ නිකන් කියන්න.
කියන්න නම් පුළුවන් මේ මම ගොඩක් කලකට වැඩ කරන්නේ මේ Windows Mobile Operating System එකත් එක්ක තමයි. ගොඩක් mobile devices එක්ක තමයි වැඩ
කරන්නේ. සදීප මේ NDA කඩන්නේ නැතුව කතා කරන්නේ නේද?
ඔව් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ගොඩක් වෙලාවට මොබයිල් ඩිවයිසස් කියුවට අපි එකට කියන්නේ EDA කියලා එන්ටර්ප්‍රයිස් PDA එන්ටර්ප්‍රයිස් ක්ලාස් එකේ PDA කියන. ඒවා ඉතින් සර්කිට් එක ඩිසයින් කිරීමේ ඉඳලා විකුණන තැන දක්වා යනකම් සියලුම දේවල් වගේ කරනවා.
ගොඩක් ඔය රගඩ් ඩිවයිසස් කියලා අපි කියන්නේ ඔය නේද?
රගඩ් ඩිවයිසස් තමයි මේවා මෙව දාන්න පොළවේ ගන්න ඕන දෙයක් කරන්න පුළුවන් ගැටෙන්න බින්දෙන්න නැතුව.
ඔව් මම දැක්ක සදීප එකපාරක් අපිට වීඩියෝ වගේක් දාලා තිනා ඒවයි.
ඔව්. ඔව් නේද අර අපේ ශ්‍රීශාන් දාපු වීඩියෝ එකට නේ.
ඔව්. ශ්‍රීශාන්ගේ ඩබල්
නොකියා ෆෝන් එක දිගුල් බින්දේ.
මේ Windows Mobile කියන්නේ ඒ අතින් ගොඩක් ෆ්ලෙක්සිබල් එකක් නේ සදීප.
ඔව් Windows Mobile ෆ්ලෙක්සිබල් හැබැයි අර Microsoft ගේ පොඩි රූල්ස් ටිකක් තියෙනවා ඒ රූල්ස් ටික ඇතුලේ ඉන්න ඕනේ අපි Windows Mobile ලොගෝ එකේම භාවිතා කරලා විකුණන්න යනවනේ. එහෙම නැත්නම් ඔව් එහෙම නැත්නම් අපිට කැමති විදිහකට කරගන්න පුළුවන්.
සදීපලා මේ Windows Mobile අරගෙන වෙන මොන හරි mobile operating system එකකට වැඩගන්න?
දැනට නම් නැහැ. ඒ කියන්නේ ඇත්තටම අපේ සාමාන්‍ය ෆෝන් හදන කට්ටිය නම් winning operating system භාවිත කරනවා. ඔපරේටින් එකේ නම කියවුවොත් ඉතින් කොහොම කම්පැනි මොකද්ද කියලා කොරන්න.
ඒක නොකියම නේද?
ඒක අප්සෙට් එකක් නෑ. Windows Mobile තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ ඉඳලා හිටලා අප්සෙට් පාවිච්චි කරනවා ඉතින්.
ඔව්. මේ එහෙනම් ඉතින් අපි ප්‍රශ්නකට යමුද බුද්ධික සදීපත් අපි දිගටම තියාගෙන ඉන්න බලන්න. හැබැයි අද සදීප ෆෝන් එකේ ඉන්නේ පොඩ්ඩක් සදීපේ කන රත්ටි ටිකක් කියලා යනකොට මේ අතරමැදදී අපි හර්ෂව සම්බන්ධ කරගන්න බලන්න.
ඔව් මේ මුලම ප්‍රශ්නෙට යමුනේ.
ඔව්
බුද්ධිගය මේ chat room එකේ කට්ටියට බොහොම ස්තුතියි කියන්න ඕනේ මට විශ් කරාට.
මේ ඒක නිසා විස්කරපු කිව්වා මතක්නේ මේ සෙනසුරාදා තියෙනවා මේ පාටි එක පින්න ඉන්විටේෂන් කට්ටියට
තියෙන්නේ දින්නේ
හැබැයි මේ ලයිව් අහනයිට නම් ඉන්න පුළුවන් හැබැයි මේ ඊට පස්සේ
ඊළඟ සෙනසුරාදා දෙන්න එපා
ඊළඟ සෙනසුරාදා දෙන්න එපා රෙකෝඩින් එක අහන කට්ටිය මේ එහෙනම් අපි යමු ප්‍රශ්නෙකට
මේ අකිල තමයි
අහලා තියෙන්නේ බුද්ධික මේ මම හැමදාම ටෙක් කතා එඩිට් කරන හින්දා ටෙක් කතාවල වැඩිම කියවෙන වචනය පුළුවන් නම් කට්ටියට තෝරලා දුන්නොත් අපි දැක් ගත්තද අන්නද බුද්ධික වචන මොකද්ද කියලා
මොකද්ද
අඩියම කියන ටෙක් කතා අඩියම කියන වචනේ ටෙක් කතා වැඩියම කියනද ඒක වැඩියම කියන්නේ කවුද කියලා කිව්වා අපි දැක් ගත්තද ඒක තමයි කම්මන්නම් ඒක කැපන්න බුද්ධික බුද්ධික නෑ එඩිට් කරනවා දන්නේ නෑ ඉතින් නැචරල් ගතියක් තියෙනවනේ එතකොටනේ අපි කතා කරන්නේ මොකද අපි මේ රේඩියෝ ට්‍රේන් කරපු කට්ටිය නෙමෙයි අපි ට්‍රේන් කරලා තියෙන මංකි ට්‍රේන්
ප්‍රශ්නෙට ගියොත් කලින් මේ අහලා තින්නේ Adobe Flash action script 3 වල මේක හැබැයි Adobe Flash action script 3 නෙමෙයි ඒ කියන්නේ flash වලට විතරක් නෙමෙයි action script 3 කියන්නේ දෙල්න
ඔව්
ඒකෙදි මේ SQL හරි MySQL database එක connect කරගන්න පුළුවන්ද කියලා අහලා තින්නේ මේ ඒකට උත්තරයක් දෙනවා නම් මේ action script 3 වල තියෙනවා අර SQL lite කියලා තියෙන embedded database connect කරන්න function තියෙනවා මේ ඒත් ඒක හැම platform එකකම දැන් action script 3 ගත්තාම මේ ඒක වැඩ කරනවා Adobe AI වලත් ඒකෙන් ලියන්න දින්න flash වලත් ඒකෙන් director වලත් ඒකෙන් ලියන්න පුළුවන් ඊට පස්සේ flex වගේ වැඩ කරන්න තින්නේ ඒක action script වලින් තමයි මේ code කරන්න තින්නේ ඒකෙදි ඔය හැම platform එකකම වැඩ කරනවාද කියලා නම් හරියටම කියන්න බෑ හැබැයි third party මේ APIs තියෙනවා මේ database connect කරගන්න පුළුවන් action script වලට ඒකට Google code වල තමයි project එක තියෙන්නේ මේ ඒකට link කරන්න පුළුවන් ඉතින් post එක දානකොට අපි මේ කියන්න තියෙන්නේ මේ flash වලදී action script 3 පාවිච්චි කළා නම් MySQL database වගේ නම් connect කරන්න බෑ ඒත් මේ අනිත් අර embedded database වලට පොඩි සහයෝගයක් තියෙනවා මේ ඒත් ඒක හැම platform එකකදීම වැඩ කරයිද කියලා කියන්න බෑ මේ ඒක ගැන post එක දානකොට තව ටිකක් විස්තර දාන්න පුළුවන් වේ මීට වැඩි මේ අපි බොහොම මේ සරලව තමයි මේ හොයලා බැලුවේ මේ තව ටිකක් බලමු නේද කලින්
ඔව් අනික මේ flash ගොඩක් වෙලාට ඔය දැන් java වගේම තමයි java vm එක වුණත් කියන්නේ platform independent කියලානේ ඒ වුණාට සමහර functions පාවිච්චි කරනකොට ඒ කතාව බොරු වෙනවා java vm වල වුණා ඉතින් ඒ ප්‍රශ්නේම flash වල තියෙන flash වගේ framework එක ඒ කියන්නේ අතරම virtual machine එකක් වගේම තමයි ඒක දැන් මට Linux වලදී Mac වලදී Windows වලදී browser එක ගන්නවා සමහරවිට මේ වෙන දේවල් වෙනස් වෙනවා නේ බුද්ධික මේ වතුර ටික බීලා කතා කරමු
ඔව්
බුද්ධික flash CS5 වල මේ කෙලින්ම iPhone native code හදන්න පුළුවන් කියලා
ආරංචියක් CS5 වලම නේ බුද්ධික මේ තිල්න එන්නේ ආ මේ බුද්ධිකලු තිල්න මේ අපිට ඇත්තටම මේ අර GPU එකෙන් use කරලා මේ video rendering කරන්න නේ
ඒකයි මේ තිල්නේ දැන් native iPhone code කියන්නේ දැන් flash application එකේ ඒගොල්ලෝ අර convert එකක් තියෙනවානේ ඒකෙදි ඔය game එහෙම තමයි ඒගොල්ලෝ target කරලා තින්නේ මේ ඒකෙදි ලියලා
තාම java i flash වෙයි බෑ නේද
ඔව් මේ ඒකෙදි කරලා තින්නේ ඒගොල්ලෝ දැන් flash වලින් හදන game එක කෙලින්ම දැන් flash iPhone එකට embed කරන්න බැරි නේද ඒගොල්ලෝ tool එකක් දීලා තිනවා ඒකෙන් action script වලින් ලියපු game එක පුළුවන් මේ iPhone app එකක් මේ විදිහට කන්වර්ට් කරන්න. ඒ වගේ ටූල් එකක් තමයි දීලා තින්නේ. මේ try කරලා නම් බලන්න බැරි වුණා.
ඒක බුද්ධික ටූල් එකක්ද නැත්නම් real time වෙන එකක්ද?
ඒක කලින්
නෑ. ඒකේ දැන් ඇත්තනවා අපි දැන් සයිට් එකක් හදනවා අපි flash version එකේ. හදලා අපි සයිට්
එකේ සයිට් වල මේක දීලා තින්නේ. ඔව් apps වලට. ඒ කියන්නේ flash වලින් නිකන් game එකක් කියලා හිතන්නකො. එතකොට ඒක app එකක් විදිහට අපිට compile කරගන්න පුළුවන්. ඒ වගේ එකක්.
සදීප මේ ෆ්ලෑෂ් දැන් Windows mobile වලට එනවා නේද මම දැන් සදීප disconnect කළා සදීප speaker phone දාලාද සදීප missing ගිහිල්ලාද
ආ නෑ මේ mute කළා දැන්
mute එක වාගන්න රූප time එක කරනවා නේ මේ සදීප කොහමද check කළ බැලුවද මොකද දැන් මට මේ දවස්වල Windows mobile ළඟ පාත නැති නිසා සෙල්ලම් දාන්න ඉදියන්නේ
ආ මම හරියටම check කළ බැලුවේ නෑ හැබැයි දැන් අපි 6.5 එක තමයි දැන් මේ දවස්වල මම වැඩ කරගෙන යන්නේ ඒක නම් දැනට සපෝට්යක් නැහැ. ඊට පස්සේ එන එකකට තමයි එන්න කියන්නේ.
ඔව් ඒ කියන්නේ ඒගොල්ල ඇත්තටම දැන් ඔය ෆ්ලෑෂ් වර්ෂන් එක රිලීස් කරාට අපිට දැන් මට Windows Mobile 6 හරි 5 හරි තියෙනවා අපිට ෆ්ලෑෂ් ඉන්ස්ටෝල් කරගන්න විදියක් නැහනේ.
ඔව් තාම නැහැ.
ඔව් ඒකත් හැබැයි ඉතින් iPhone වලට කලින් නම් ඒ
ඔව් ඊට කලින් කොහමද Microsoft කරලා තල්ලු කරලා ඒවයි කොහොමවත් හරි පැච් එකක් හරි.
ඔව් මේ මායි මේ මේ සදීප එක දවසක් පොඩ්ඩක් කතා කරා මේ Zoom එකයි මොකද Zoom කියන්නේ Microsoft ලාගේ දැන් ගොඩක් famous වෙන එක. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇත්තන iPod touch එකට වගේ ගහන එකක් Zoom HD වගේ කරලා Zoom එකේ දුවන්නේ ඇත්තනම මේ Microsoft ලාගේ OS එකක් තමයි. හැබැයි Windows Mobile ලාගේ එකක් නෙමෙයි. හොයලා බැලුවා සදීප මොන වගේ OS එකක්ද තියෙන්නේ කියලා ඒකේ. ඔව්
Zoom වල තියෙන්නේ Windows CE OS එකම තමයි. දැන් ඇත්තටම Windows CE තමයි Microsoft ලාගේ mobile operating system එක. ඒගොල්ලෝ ඒකේ එක මාදිලි තමයි අත්‍යවම මේ Windows Mobile වල කියන සමාදිලියක් තියෙනවා ෆෝනකට දාලා තියෙන්නේ ඒකම එකක් තමයි
දාලා. ඔව් ඒ කියන්නේ අත්‍යවම මේ kernel එකයි base එකයි ගොඩක් වෙලාට දුවන්නේ Windows CE අර උඩින් පොඩ්ඩක් ඒගොල්ලෝ මේ application layer එකක් තියෙනවා මේ අර interface වලට නේද?
ඔව් ඇතුලේ ඔක්කොම වැඩ කරන්නේ Windows CE තමයි. දැන් මොබයිල් කියන Windows Mobile 6.5 වෙනකම් මේවා ටික වැඩ කරන්නේ Windows CE5 kernel එක තමයි වැඩ කරන්නේ.
ඔය කියන විදිහට දැන් Windows Mobile 7 ආවොත් ගොඩක් වෙලාට Zoom එකේ app අපිට Windows Mobile එකෙත් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. Windows Mobile එකේ app අපිට මේ Zoom එකෙත් පාවිච්චි කරන්න පුළුවන් වෙයි නේද?
ඔව් එහෙම කරන්න පුළුවන් වෙනවා. මේ එක ප්‍රශ්නයකට තියෙන්නේ අර සමහර වෙලාවට අර binary compatible නැති වෙන්න ඉඩකඩ තියෙනවා.
ගොඩක් වෙලාට ප්‍රොසෙසර් එක නම් එයා ARM එකක් නේද තියෙන්නේ Zoom එකෙත්.
ඔව් Zoom එකේ ARM එකක්. දැන් අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දැනට මොබයිල් වැඩ කරන ලැප් එකක්ම Windows CE 6 වල දුවන්නේ නැහැ. හැබැයි Windows CE 5 වල දුවන්න පුළුවන්. මොකද Windows CE 5 වල ඉඳලා Windows CE 6 වලට එද්දි ආකිටෙක්චර් එකේ ලොකු වෙනස්කමක් කරලා තියෙනවා. ඉතින් ඒක ඉන්දා එතන පොඩි බ්‍රේක් වීමක් තියෙනවා. ඒ අරුණාම සාමාන්‍යයෙන් Windows CE මොබයිල් වල දුවන මොබයිල් TV වල දුවන වගේ දේවල් කරන්න පුළුවන්.
ඔව් මොකද මම එහෙම කිව්වේ දැන් Microsoft ලා පොඩක් මේ අයිබ් දැන් ඇත්තටම මේ Apple ලා ගොඩක් දියුණු වෙන හේතුවක් තමයි මේ iPhone Store කියන මොඩල් එක. ඒ කියන්නේ platform ඒ කියන්නේ iTunes එක ඒගොල්ලන් store එක link කරලා එතකොට application සහ ඔයගේ ඒවා වුණාම තමයි ගොඩක් මේක දියුණුනේ. ඉතින් Microsoft උත් මේ මේකට පොඩක් move වෙනනේ. මොකද අනිත් providers ලා දැන් මේ store කියන එක කියන්නේ app stores කියන ඒවා ගොඩක් ඇවිල්ලා තියෙනවා නේද? දැන් අපි හිතමු ඒකින්ද මට හිතෙනවා මේගොල්ලෝ මේ දෙක ගොඩක් කරලා integrate කරයි හරි නැත්නම් Zoom OS එක mobile වලට මාරු කරයි හරි mobile දෙකම compatibility එකක් හදයි කියලා. මොකද ඒක ගොඩක් හොඳට කරලා තියෙන Apple කට්ටිය. මොකද අපි Apple mobile මොන version දැන් ඇත්තටම 3G පාවිච්චි කරා 2G පාවිච්චි කරා 3GS පාවිච්චි කරා ගොඩක් වෙලාවට app එක වැඩ ගන්නවා නේ බුද්ධික.
ඔව් මේ මම හිතන්නේ කාරණේ මේක තමයි මේ iPhone වල තියෙන මේ strong පීජ එකනේ. අනිත් ඒවත් එක්ක බලනකොට දැන් ඒක ෆලෝ කරලා තමයි ගොඩක් කියව දැන් BlackBerry වල market place Nokia ර OV store ඔහොම කියලා දැන් හැමෝම මේක නිකන් ෆලෝ කරගෙන යනවානේ. ඒකෙදි තමයි දැන් මිනිස්සුන්ට දැන් ගොඩක් ෆෝන් පාවිච්චි කරන කට්ටිය මේ ටෙක්නිකල් ලයි නෙමෙයිනේ. ඒකින්ද app එකක් දාගන්නේ කොහොමද? එක එක තැන් වල හොයලා URL ගහලා එහෙම යන්නේ නැතුව මේ එක තැනක ඉඳලා ගන්නවා. ඒ වගේම මේ app එක compatible අර ඔක්කොම device එක්ක. නැත්තම් ඒක කියන්නේ යූසර්ගේ යූසර් දැනුවත් වෙන්න ඕනේ නැහැ ඒක ගැන මේක මේක වැඩ කරයිද කියලා. ඒක මේ ඒ කියන්නේ App Store එකේ මේක මේ ඩිසයිඩ් කරනවා මේක වැඩ කරනවද නැද්ද වැඩ කරන්නේ විතරයි ඒක පෙන්වන්නේ. ඒ වගේ මොඩල් එකක් ඉතින් තැන සාර්ථකයි නේද?
ඔව් අනික app install කරන්න ගුණත් මට කම්පියුටරේට ගහන්න ඕනේ නැහැ මගේ iPhone එකේ. මට ඒ කියන්නේ App Store එක ගලින්ම application එකක් වගේ mobile එකේම තියෙනවා. ඕපන් කරලා app එකේ නම search කරලා install කියලා click කරන්න විතර ඕනේ. යාම download කරලා app එක install කරනවා. හැබැයි ඊට පස්සේ මම iTunes වලට log වුණා. මගේ iTunes account එකේ අර app එකක් තියෙනවා.
ඒ වගේම updates ටිකත් ඔයා connect වෙන ඕනෙ වෙලාවක automatically හොයලා දෙනවා මේවට updates තියෙනවා එහෙම කියලා.
ඔව්. ඒ කියන්නේ දෙකේම වෙන්නන mobile එකේ ඔයා කවදක්ක computer සම්බන්ධ නොකරත් mobile එකේ වුණත් app store එක start කරොත් එකපාරක් හරි updates ටික check කරලා updates තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ වගේ තවත් ඉතින් ඒකත් ලොකු ලේසියක් නේද? නොදන්න කෙනෙකුට ගොඩක් සිම්ප්ලිෆයි කරලා තියෙනවා ඒගොල්ලෝ මේ. නැත්තම් Windows Mobile වලට නම් අපි ගිහිල්ලා අපේ processor එකේ ARM එකක්ද තියෙන්නේ නැත්තම් මේ XKL එකක්ද තියෙන්නේ කියලා හොයලා ඒකට හරියන්නේ ඒ වගේ binary ප්‍රශ්නක් තියෙනවා නේ සදී Windows Mobile වලදී.
ඔව් දැන් හැබැයි Windows Mobile වැඩ කරන්නේ නම් ARM වලයි x86 වලයි x64 වලයි විතරයි. ඒකින්ද උම මේකක් නැහැ. දැන් හැබැයි මට දැනගන්න හම්බුන විදිහට මේ Windows Mobile ළඟදීම නම් නැති වෙන්නේ නැහැ. අපිට කියලා තියෙන විදිහට දුම ගානේ 2016 වෙනකන්වත් මොබයිල් තියෙනවා. මොබයිල් වල හැබැයි නම වෙනස් කර වෙනවා. මේ මොබයිල් වලයි CE වලයි දැන් ඒගොල්ලෝ කියන්නේ Windows Embedded කියලා. Windows Embedded Compact Edition කියලා කියනවා මේ Windows CE වලට. Windows XP මේගොල්ලෝ Windows Embedded Standard කියලා වර්ගයට දමාගෙන යනවා. දැන් අන්තිමට Windows 7 එහෙම ජනප්‍රිය වෙනකොට XP කියන්නේ නිකන් Embedded OS එකක් බවට තමයි පත් වෙගෙන යන්නේ.
යෝ මයිදන XP වල embedded ඇත්තන version එකක් තියෙනවා මේ XP මේ version එකක් මොකද මේ thin client වලට එහෙම වෙනවා සදීප XP වල strip down version එකක් නේද
ඔව් XP embedded කියන එක දැනට තියෙන්නේ processor වලට විතරයි ඒකටත් ඒක හැමම තමයි වෙන්නේ XP embedded එකේ තියෙන එකක් තමයි අපිට customize කිරීම හැකියාව ගොඩක් අඩු ඒක දැන් මේ Windows XP embedded එකක් අපි OS එකක් හදනවා නම් අපේ device එක නිකන් IBM computer එකක වගේම architect එක තියෙන්න ඕනේ. ඒ වගේම boot device එකකින් boot කරන්න පුළුවන් වෙන්න ඕන කමක් එහෙම තියෙනවා. මේකේ අර hardware prop කරන පොඩි program එකක් තියෙනවා. ඒ utility එකෙන් hardware prop කරලා අවශ්‍ය OS එක යාම decide කරලා හදනවා. ඒකෙන් component ගලවන්න තමයි අපිට පුළුවන්. අපිට ඊට වඩා අමතක component දාන්න හෝ තියෙන component වෙනස් කරන්න හෝ හැකියාවක් නැහැ Windows XP embedded වල.
ඔව් ඒකේ
CE වල Windows Mobile වල අපිට දැනෙන තරම් කියන්නේ මුළු OS එකෙන් 80% කට කෝඩ් අපි ගාව තියෙනවා. අපිට අවශ්‍ය වෙනකොට වෙනස් කරන්න පුළුවන් ඒකේ.
ඒ කියන්නේ සදීප පොඩ්ඩක් පාර වෙනකොට අල්ලගත්තා නම් පොඩ්ඩක් කෝඩින් ටික ගන්න බලන්න.
කොඩම ඉතින් NDA අත්සන් කරලා තමයි තියෙන්නේ.
නෑ මේ ඇත්තටම ඉතින් ඕක ගැන ගොඩක් දන්න සදීප ඉන්න සදීප අපි ගත්තේ මේ ප්‍රශ්න වලට මාරුවෙමු සදීප මියුට් කරගෙන ඉන්න අපිටත් ගාලා පන්නේ
කාලෙක මේ මම තවත් දැකපු දෙයක් තමයි මේ සදීපේ මේ zoom එකේ දැන් UI පැත්තෙනුත් ගොඩක් ඉස්සරට ඇවිල්ලා තියෙනවා නේ මම දැක්ක වීඩියෝස් වල එහෙම දැන් පාවිච්චි කරලා නැහැ හැබැයි දැකපු වීඩියෝස් අනුව නම් UI එක සෑහෙන ලස්සනට හදලා තිබ්බා
ඔව් දැන් මේගොල්ලන්ගේ ටාගට් එක තියෙන්නේ zoom OS එක කියන එක මේ මල්ටිමීඩියා ඩිවයිස් ඒවට දා තල්ලු කරන්න තමයි. ඒ කියන්නේ නිකන් iPod එක වගේ නිකන් iPod competitor කෙනෙක් වෙන්න තමයි ඒක හදන්නේ. Windows CE සහ mobile තියෙන platform එක තියෙනවා smart devices කියන්නේ smartphone වලට වගේ වලට. ඊටත් වඩා advanced වැඩ කරන්න ඉන්න අයට XP embedded කියන එක තමයි ඒගොල්ලෝ recommend කරන්නේ.
මේ chat room එකේ කට්ටිය නම් බයින Windows mobile වැඩන්නේ නැහැ කියලා. හැබැයි ඔහොම කියපු කට්ටිය ගොඩක් ඉන්නවා සදීප. මේ අපේ ඔෆිස් එකේ දෙතුන් දෙනෙක් හිටියා නෝ ජීවිත කාලෙම Nokia තමයි.
ඒ කියන්නේ පාවිච්චි කළා නැතුව.
පාවිච්චි කළා නැහැ. Windows mobile ගම අපෝ charter රෝග හර නැහැ. Nokia එකේ තරම් usability තියෙන phone එකක් කොහෙවත් නැහැ කියලා Symbian ගැන ඔහොම කියපු කට්ටිය ඉන්නවා. ඉතින් එහොම ඉඳලා අපේ කැට්ට මම අරන් දුන්න Windows mobile එක. දැන් මිනිහව Windows mobile වලින් අයින් කරන්න බෑ. Nokia E71 එකකුත් මේ ළඟදී හම්බ වෙලා මිනිහ අඬනවා Windows mobile එකේ තියෙනවා මේකේ නැහෙනි කියලා. ඒක නයි ඉතින් ඇත්තටම කියන්නේ නම් මමත් බුදුම මරෙන් දැන් Windows mobile වලින් ගැලවුණේ. ඒ කියන්නේ ඒකේ තියෙන මේ features ඒ තියෙන දේවල් හරි අමාරුයි.
ගොඩක් වෙලාවට අර desktop වල තියෙන Windows වලට පුරුදු වෙලා ඉඳලා ඒ විදිහම එකක් phone එකේ තියෙනකොට basic වැඩේ කරගෙන යනවා.
ඔව් ඊට වඩා තවත් තියෙනවා මයිදන් සදීප ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරන්න ගියාම මේකේ පොඩි වෙනස්කම් කරන්න ගියාම සෙටින්ග්ස් ගොඩක් නිකන් මයිදන් මට නම් දෙයලා දෙන ගොඩක් ෆ්ලෙක්සිබල් කියලා.
ඔව් Windows වල වගේම ඉඳ ෆ්ලෙක්සිබල් කියන්නේ එකම දේ කියන්නේ මේ අපිට සමහර වෙනස්කම් කරලා ඉවරලා අර Microsoft ගේ Windows Mobile ලොගෝ එක යටතේ විකුණන එක තමයි තියෙන්නේ.
ඔව් ඒක ඉතින් Microsoft ලගේ ප්‍රශ්නයක් නිසා අපිට හස්ටන්. ඒ වුණාට මේ මම නම් පුද්ගලිකව ගොඩක් මේ Windows Mobile එකට ඒ කාලේ නම් ආසයි. මම හිතන්නේ සල්ලි දීලාම ගත්ත Windows Mobile phone දෙක තුනක් මම SP5 එකේම ගොඩක් ආස එකක් තමයි. එහෙනම් ප්‍රශ්නයකට මොකද බුද්ධික අපි අද
ඔව් යමුනේ. මේ ජනක ප්‍රශ්නයක් අහලා තිනවා. එයා කියන්නේ Windows 7 වල WinRAR install කරාලු. එයා install කරලා එයා ෆයිල් වගේ ඩවුන්ලෝඩ් කරලා තිනවා. අර ඒකේ අර කොටස් විදියට ඩවුන්ලෝඩ් කරන ඒවා දින කාලින් අර ලොකු ෆයිල් එකක්ද මූවී එකක් වගේ ගන්නකොට කැලිව පොඩි පොඩි කැලි වලට මේ සිප් කරලා එවන
එක. ඔව් බ්‍රේක් කරලා එවන එක.
ඒ වගේ ෆයිල් ඩවුන්ලෝඩ් කරලා ඒක එක්ස්ට්‍රැක්ට් කරන්න බැරිලු මේ ගැටලුවක් කියනවලු.
ඔව් ඒකේ ගැටලුවක් කියන්නේ මෙහෙමයි බුද්ධික. අපි හිතමු ෆයිල් පහක් තියෙන එකක් කියලා. පහෙන් එකක් අඩු වුණත් එක්ස්ට්‍රැක්ට් කරන්න බෑ බුද්ධික. ඒ පහෙන් දැන් අපි නම් ෆයිල් පහක් ඩවුන්ලෝඩ් කළා පහෙන් එකක් හරි කරප්ට් වෙලා නම් ඒත් එක්ස්ට්‍රැක්ට් කරන්න බෑ. සමහර වෙලාවට බාගෙට ඩවුන්ලෝඩ් දෙලා නැවතුණත් දන්නේ නැහැ. එක ෆයිල් එකක් හරි.
ඔව් ඒ වගේ මේ කරප්ට් වෙලා දිනුනොත් නම් බෑ. නැතුව නම් වෙන ප්‍රශ්නයක් ආවේ නැහැ නේද?
ඔව් නැත්තම් WinRAR වලින් පුළුවන් ඒකේ ටූල්ස් වල ඔප්ෂන් එකක් තියෙනවා මේ රිකවර් කියලා. ඒ කියන්නේ RAR ෆයිල් එක යාට මේ රිපෙයාර් කරන්න කියලා රිපෙයාර් ඔප්ෂන් එක. එයාට රිපෙයාර් කියන එක රන් කරලා බලන්න ඕනේ. එතකොට එයා රිපෙයාර් කරනවා මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් 90ක් වෙලාවට ගොඩක් වෙලාවට ගොඩක් ෆයිල් ටිකක් එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන් ඒ 100%ම බැරි වුණා.
ඔව් මේ එහෙම නැතුව නම් කියන්නේ නැතුව WinRAR Windows 7 එක ගැටලුවක් නම් අපිට ආවේ නැහැ නේ.
එහෙනම් Windows 7 මම දැන් ගොඩක් කලින් ඉඳන් අපි ඔෆිස් එකේ දැන් ගොඩක් පාවිච්චි කරනවා. මේ ගැටලුවක් නම් වෙලා නැහැ.
මේ ඊළඟ ප්‍රශ්නේ රවින්දු කියලා අහලා තින්නේ මේ රවින්දු කියන එයාගේ PC එක Intel Dual Core 2.2 1GB RAM මොහොම කියලා ස්පෙක් එක කියලා දිනවා. එයා දැනට මේ AVG antivirus එකද පාවිච්චි කරන්නේ. යහන ඊට වඩා හොඳ එකක් තියනවාද කියලා ඒ PC එකට හරියන්න.
මේමයි PC එකේ ස්පෙක් එකට හරියන වෛරස් ස්කෑනර්ස් කියලා කියන්න බෑ. OS එකට තමයි ඉතින් Windows නම් පාවිච්චි කරන්නේ මම හිතන්නේ අවස් සහ Microsoft Security Essentials.
ඔව්.
ඒ දෙක දැම්ම නම් හොඳටම ඇති.
දැන් මේ අර AVG වල පොඩ්ඩක් නිකන් ජනප්‍රියත්වය පොඩ්ඩක් අඩු වෙලා නේද කලින් ඉස්සෙල්ලා.
AVG දැන් වෙලා තියෙන මේ මිනිස්සුන්ගේ අර කටපුරුද්දට AVG කියලා දානවා මිසක් බුද්ධික AVG වල දැන් නම් හොඳක් නැහැ. AVG මයි දැන් රෑන්කින් වලත් ගොඩක් පල්ලයට වෙලා තියෙනවා. AVG වල ඩිටෙක්ෂන් අඩුයි. AVG ගොඩක් බල්කි දැන්. ඒ කියන්නේ ගොඩක් RAM පාවිච්චි කරනවා, CPU processing පාවිච්චි කරනවා. ඉතින් දැන් අවස් තමයි. අවස් සහ Microsoft Security Essential. මයි දැන් සමහර දැන් මම machine දෙක තුනක්ම දාලා තියෙනවා. වෙන මොකුත් virus scanners නැහැ. Security Essentials පොඩ්ඩක් check කරන්නකො. ටිකක් දවස් දුවලා බලන්න හදන්නේ කොහොමද මේක ඇත්තටම virus scan එකක් තියෙන තරමට හොඳයිද? නැත්තම් security essentials විතරක් ඇතිද කියලා.
ඔව්.
දැනටනම් තේරලා තියෙන විදිහට ඇති වගේ. මොකද Windows උත් අප්ඩේට් කරනවා නම් මේක ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ.
ඊළඟ ප්‍රශ්නෙට ගියොත් කලින්ග මේ දිලීම තමයි අහලා තින්නේ. මේ එයා කියනවා අපි නිතරම කියනවලු ටෙක් කතාවල ඩවුන්ලෝඩ් මැනේජර්ස් ගැන එහෙම කතා කරනකොට thread ගොඩක් දාලා ඩවුන්ලෝඩ් කරන්න එපා. අනිත් අයට එතකොට බෑන්ඩ්විඩ්ත් එක අඩු වෙනවා, ෂෙයා වෙන එක එහෙම කියලා කියනවා. මේ යහනෝ මේ thread කියන්නේ මොකද්ද කියලා.
thread කියලා කිව්වොත් දැන් අපි ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න බ්‍රවුසර් එකේ දැම්මත් අපි ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ මුලින් ඉඳන් අග වෙනකම්. ඒ කියන්නේ මුල සිට අග දක්වා. ඒ උනාට thread එකකින් thread keep එකකින් ඩවුන්ලෝඩ් කරනවා කියන්නේ මේ ෆයිල් එක කොටස් වලට වෙන් කරගෙන තනින් තනින් ඩවුන්ලෝඩ් කරනවා. මුල් කොටස එක එක thread එකක් ඩවුන්ලෝඩ් වෙනවා. ඊළඟට මැද කොටස එකකින් ඩවුන්ලෝඩ් වෙනවා. ඊට තවත් කොටසක් තව එකකින් ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මේ ඩවුන්ලෝඩ් වෙලා මේ කැරිටි ඔක්කොම ඩවුන්ලෝඩ් වෙලා ඉවරනාට පස්සේ මේ ටික එකහු කරනවා. ඉතින් thread වලින් ඩවුන්ලෝඩ් කරනවා කියන්නේ ඕක තමයි.
ඔව් ඒ කියන්නේ ඩවුන්ලෝඩ් වෙල්දි thread එකක් කියන්නේ ඒ වගේ දෙයක්. ඒ කියන්නේ ෆයිල් එක කොටස් කීපයකට මේ වෙන් කළා මේ වෙනම ඒ කියන්නේ එකම වෙලාවකදී කනෙක්ෂන් ගොඩක් හදලා ඒකෙන් ඩවුන්ලෝඩ් කරන එක.
ඔව්.
ඔව් ඒ ඊළඟට දැන් ප්‍රෝග්‍රෑමින් වලදී නම් thread කියන එකට ඉතින් වෙනම ඩෙෆිනිෂන් එකක් තියෙනවා.
ඔව්. ප්‍රොසෙසර් වල තවත් threads තියෙනවා.
ඔව්. ඒ වගේ මේ
ඊට පස්සේ මහාන මැෂින් එකකට දාන threads උත් තියෙනවා.
ඩවුන්ලෝඩ් වෙලදී නම් ඔය කියපු දේ තමයි thread වලින් වෙනම ඩවුන්ලෝඩ් කරනවා කියලා කියන්නේ.
ඔව්.
ඊළඟට එයා අහලා තියෙනවා මේ 3D Max, Adobe Photoshop වගේ ඒවට මේ ඒවට සමාන open source product මොනව හරි තියෙනවද නම් කියන්න කියලා.
ඔව් ඒකට තියෙනවා මේ හොඳ site එකක් බුද්ධිකම් මම හිතන්නේ ඕකට මේ අපි මේ හැරේකත් ඕක කිව්වා මේ alternative 2 කියලා. site එක. ඒ කියන්නේ ALTE අපි link එකක් දාමුකෝ නේද?
ඔව් link එක දාමු.
ඒකේ ඇත්තටම හැම application එකකට open source ම නෙමෙයි. ඒගොල්ල හැම application එකකට alternative application එකක් ඒකල පෙන්නන
මේ ගොඩක්
ගොඩක් පෙන්නනවා. ඒක ඒක තමයි ගොඩක් හොඳ මේ දැන් උදාහරණයකට Photoshop වලට නම් GIMP shop වගේ තියෙනවා නේ තිල්න.
ඒ
වගේ ප්‍රසිද්ධ ඒවා තියෙනවා. මේ
GIMP තියෙනවා, Photoshop වගේ මොන GIMP shop එකේ
තියෙනවා. ඔව්. ඉතින් ඒ වගේ නිසා අපි ඒක link එකක් දාමු. එතකොට කට්ටියට application එකේ නම දීලා දාන්න application එකේ ඒකට alternative applications මොනවද තියෙන කියලා හොයාගන්න
පුළුවන්.
ඔව්. site එක alternative 2.
මේ එයා මහනෝ ගාලින්ගේ ඊළඟට මේ Windows වල සමාන open source operating system එකක් තියනවාද කියලා. එයා කියන්නේ මේ එයා සැලකිලිමත් වෙන්නේ මේ කරුණ ගැළලු NTFS file format එක support කරන මේ ඒ වගේ ඒ කියන්නේ NTFS drive එකක් එක්ක වැඩ කරන්න පුළුවන් Windows වල සමාන operating system එකක් තියනවාද කියලා. මේ ඕපන් සෝස් එක.
ඕපන් සෝස් එක බුද්ධික තියෙන ඔපරේටින් සිස්ටම් එක මතකද මේ වින්ඩෝස් වගේම හදන එකක් තියෙන අපේ බුද්ධික රියැක්ටර් රෙක්ට් OS නේද? ආර් මට මතකද RECT OS ද කොහෙද? රෙක්ට් OS කියන්නේ ඇත්තටම 100% වින්ඩෝස් ක්ලෝන් එකක් ඕපන් සෝස් නේද?
ඔයගෙම හිතන්නේ අර codes.com එකේ සෝස් එක තියෙනවනේ ඒක.
ඔව් මට හරියටම මතක නැහැ ස්පෙලින්ග්ස් එහෙම නා. අපි පොඩ්ඩක් මේ
ඔය එකේ කියන්නේ දැන් Windows drivers එහෙම මොනවා හරි බලා ගන්න ඕන නම් AOS එකේ තියෙන drive එක බලවනා නම් Windows එකේ source code එක බලුවා වගේ තමයි.
ඔව්. site එක
නේද? සමානයි.
ඔව් ඒක ඇවිල්ලා RECTOS.org මේගොල්ලෝ කියන්නේ මේක කෙලින්ම NT compatible කියන්නේ Windows NT compatible operating system එකක් කියලා. මේකට XP 2003 වලට සමාන වෙන්න. ඒ කියන්නේ අඩු ගානේ Windows drivers උනත් බුද්ධික මේකට දාන්න පුළුවන්.
ඔව්.
හැබැයි මේ OS එක තාම තියෙන alpha stage එකේ. ඒ කියන්නේ තාම beta එකත් alpha කියලා කියන්නේ ඇත්තටම මුල්ම අවධියේ development වලදී.
ඒක කලින් මම හිතන්නේ එච්චර develop වෙන එක නෙවෙයි නේ. ඔබ දැන් අවුරුදු 2කට 2.5කට කලිනුත් ඔය වගේ නේ.
ඔව් ඒක තමයි එච්චර develop වෙන්නේ නැහැ. හැබැයි මේගොල්ලන්ගේ ගොඩක් updates නම් තියෙනවා බුද්ධික. ඉතින් ඒක නිසා ඒ කියන්නේ slowly develop වෙන්නේ. ඉතින් අනික මේකේ වටිනාකම තමයි මේකේ Windows application එහෙම පිටින්ම දාන්න පුළුවන්. Windows drivers දාන්න පුළුවන්. ඉතින් open source.
ඔව් ඒක නිසා try කරලා බලන්න
පුළුවන්. ඒක try කරලා බලන්න බලන්න. හැබැයි ඉතින් මම නම් කියන්නේ එහෙම වුණා Linux වල වගේ Linux උත් ගොඩක් වෙලාවට KDE වගේ පාවිච්චි කරලා Linux වල දුන මේ Windows manager එක ගොඩක් වෙලාවට මේ සමානයි Windows වලටම සාමාන්‍යයෙන් ලේසියෙන්ම Linux Mint පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් Kubuntu. ඒ වගේ එකක් මම දැන් ලේසියෙන් පාවිච්චි කරනවා. හැබැයි ඉතින් එතන තියෙන ප්‍රශ්න තමයි Windows application දාන්න බෑ. NTFS නම් වැඩ කරන ඔය දෙකේම හැබැයි write ප්‍රශ්නයක් එනවා එතන. ඉතින් පොඩ්ඩක් බලන්න පුළුවන්.
ඔව් ඊළඟ ප්‍රශ්නේ ඉන්දික අහලා දෙන්නේ මේ මේකට අපි දැන් උත්තර දුන්නා සදීප ගොඩක් කතා කරා Windows Mobile ගැන. ඉන්දික අහලා දෙන්නේ මේ Windows Mobile සහ ඒකේ භාවිතාවන් පිළිබඳ පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා. ඒක මම හිතන්නේ මුලින් අපි කතා කරා නේද ටික.
ඔව් මම හිතන්නේ මේ ප්‍රශ්නට ගොඩක් උත්තර හම්බෙන්නේ අපි Windows Mobile කට්ටිය නිදැනකම් නිදිමතයි කියන ගානටම අපි කතා කරා. මේ ඉතින් නිදිමතන කට්ටියට පුළුවන් ගිහිල්ලා නිදාගන්න. මේ ඉතින් එහෙමනම් අපි මේ ප්‍රශ්නෙට උත්තර හම්බෙයි. එයාට ආයි තව මොන හරි තියෙනවා නම් අපෙන් ආයි අහන්න පුළුවන් නේ බුදිය. දැන් අහපු කියපුවෙන් එයාට තේරෙන්නේ නැති Windows Mobile කියන්නේ මොනවාද ඒ වගේ කියලා.
ඔව්.
ඉතින් ඉදිරියට ප්‍රශ්නයක් කරද්දී අපිට කියන්න පුළුවන් යූස් කරන්න හැටි කිව්වොත් එහෙම සාමාන්‍ය ෆෝන් එකක් වගේම යූස් කරන්න පුළුවන්.
ඔව්. මේ ඉන්දික දැන් ප්‍රශ්න තව දිගටම අහලා තියෙන තව ප්‍රශ්න දෙකක් විතර. ඒවට මෙහෙම යමුනේ.
ඔව්.
එයා අහලා දිනව තව මේ movies, e-books ඒ වගේ දේවල් ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් වලට වඩා හොඳ විදිහක් තියෙනවද කියලා. තව වෙන මොනවාරි සයිට් තියෙනවද කියලා.
නොමිලේ ගන්න නම් ටිකක් අමාරුයි නේද e-books වගේව. Microsoft ඒ කියන්නේ Microsoft Google ලගේ තියෙනවා Google මේ books. ඒක පාවිච්චි කරන්න ඕනවා.
ඒකදී අපි ඩවුන්ලෝඩ් කරගන්න බෑනේ.
ඩවුන්ලෝඩ් කරන්න බෑ ඔන්ලයින් බලන්න ඕනේ.
ඩවුන්ලෝඩ් කරන්න දෙනවා එකේ මේ කොපිරයිට් සමහර ඒවා දෙනවා කාලෙක.
සමහර ඒවා
ඕපන් තියෙනවනේ.
ඔව් ඕපන් තියෙන ඒවා දෙනවා. ඉතින් එක එක ඒගොල්ලන්ගේ එක එක ලයිසන්ස් වලින් දාන්න බලන්න. සමහර ඒවා ඔක්කොම නෑ කොටසක් විතරයි තියෙන්නේ. ඒ වගේ තියෙනවා. ඉතින් වෙනද ඉතින් Google එකේ පොඩක් e-books කියලා සර්ච් කරන්න. ඉතින් ගොඩක් කියලා සමහර පොත් නම් ඩවුන්ලෝඩ් කරගෙන හොයාගන්න පුළුවන්. නීතිමය තත්ත්වේ නම් ඉතින් අපිට කියන්න බෑ ඒවා නීති විරෝධීද නැද්ද කියලා හොයලා බලන්න ඕනේ පොඩ්ඩක්. හැබැයි ඉතින් පොත්ම ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නැහැ ගොඩක් වෙලාට නේද ඔය බුද්ධික.
ඔව්.
සයිට් වලින් පොඩ්ඩක් කියෝලා හොයලා බලලා ගන්න පුළුවන්.
ඔව් ගොඩක් ඒවා ෆෝරම් වල එහෙම කතා කරන දේවල් වලින් ඉගෙන ගන්නත් පුළුවන්. මේ පොත් කාලින් සමහර ඔය එක එක කාලවලට තියෙන අවුරුද්දේ මේ සමහර සයිට් තියෙන ඔය පොත් දානවා නේද ඒවා. නිකන් සීමිත කාලයකට ඩවුන්ලෝඩ් කරගන්නවාගේ මට මතකයි ඉස්සෙල්ලා ඔය මේලින් ලිස්ට් වල එන ඒ වගේ මේල් එනවා. ඒකට ගිහින් බැලුවම ඇත්තටම ගොඩක් රිසෝසස් තියෙනවා මේ ඒ වගේ දේවල්ුත් එනවා. ඉතින් ඒව හැබැයි හැමදාම නෑ. ටික දවසක් ඒගොල්ලෝ ඒ සයිට් එක ඕපන් කරනවා ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න.
මේ chat room එකේ පොඩි ප්‍රශ්නයකට යම් බුද්ධික යා දිගින් දිගට මේ ප්‍රශ්නේ අහනවා. ලංකාවේ CDMA එකකට මොබිටල් SIM එකක් දාලා ඩේටා කෝල් ගන්න පුළන්ද කියලා. බෑ බෑ බෑ. ඒ කියලා කියන්නේ ඇත්තනම් මේ බෑග්වම හේතුවකු කියන්නේ බෑ. CDMA එක ඇත්තටම මේ SIM එකක් කියන්නේ Subscriber Identification Module කියන එක. CDMA ලංකාවේ device mobile phones mobile phone නෙමෙයි ඒවත් mobile තමයි. ඩිසයින් කරලා තියෙන්නේ මේ සිම් එකක් දාන්න නෙමෙයි ඇතුලේ ප්‍රෝග්‍රෑම් කරන්න. ඊට අමතරව සමහර ඒවා සිම් එක දාන්න තිබ්බත් මොබිටෙල්ලා පාවිච්චි කරන HSDPA කියන ටෙක්නොලොජි එක, කියන්නේ 3G කිව්වොත් WCDMA. ඊට පස්සේ HSDPA ලංකාබෙල් CDMA කියන්නේ CDMA 2000 කියන ටෙක්නොලොජි. ඉතින් මේ ටෙක්නොලොජි දෙකත් වෙනස්. ඒක නිසා සිම් දැම්මට පාවිච්චි කරන්න බෑ.
ඉන්දිකගේ ඊළඟ ප්‍රශ්නෙට කියොත් එයා අහලා තින්නේ මේ Bluetooth ඩිවයිස් එකක්. මම හිතන්නේ මේ Bluetooth hand free එකක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. මේ hand free set එකක් විදිහට කම්පියුටර් එකක් එක්ක මේ Skype call ගන්න ඒ වගේ දේවල් වලට
පුළුවන්. ඔයාට මේ අර බ්ලූ සොයිල් වගේ බ්ලූටූත් ඇප්ලිකේෂන් එක පොඩ පාවිච්චි කරන්න යන කම්පියුටර් එකත් එක්ක, නැත්නම් Windows Vista වගේ ඒවා නම් A2DP කියලා ප්‍රොෆයිල් එකක් තියෙනවා. මේ A2DP කියන්නේ මේ හෙඩ්ෆෝන් මයික් වැඩ කරන්න තියෙන Windows මේ කියන්නේ බ්ලූටූත් ප්‍රොෆයිල් එකක්. ඒ ප්‍රොෆයිල් එකත් එක්ක ඔයාට පෙයා කරගත්තොත් ඔඩි ඩිවයිස් එකකට හෙඩ්සෙට් එක පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වගේම ගානින්ග සමහර දැන් ඔය ෆෝන් Bluetooth වලින් කනෙක් කරාම ෆෝන් එකේ තියෙන ස්පීකර් එක පාවිච්චි කරන්නත් පුළුවන් නේද? මේ ඒ වගේ මේ ඒකේ තියෙන මයික් එකයි ඒව පාවිච්චි කරන්නත් පුළුවන් මේ external device එකක් විදිහට.
ඔව් ඒ කියන්නේ ඒක ඒ ප්‍රොෆයිල් එක ෆෝන් එකේ තියෙනවා නම් Bluetooth ප්‍රොෆයිල් එක පාවිච්චි කරන්න පුළුවන්.
ඔව්. නාමල් ධනුෂ්ක කියලා ප්‍රශ්නේ අහලා තින්නේ මේ එයා අහලා තියෙනවා මේ Windows XP SP2 වල මේ මොකද ගානින් මේ අහලා තින්නේ answer ෆයිල් එකක් හදලා ඒ ප්‍රශ්නේ තියෙනවා.
කීවෙනි ප්‍රශ්නද බුද්ධික? හරි මට හම්බුණා 346 නේද? XP වල answer ෆයිල් එකක් හදලා කොහොමද boot කරන්නේ CD එකට write කරගන්නේ? answer ෆයිල් එකක් කියන්නේ මොකද්ද කියන්නේ මටත් ගැටලුවක්.
ඔව්. මේ මොකක් හරි මේ image එකක් ගැන කතා කරනවාද කියලා ඒක ඇත්තට.
මෙයා මේ කියන්නේ ඇත්තනම මේ Windows XP installation automate කරන එකක් දන්නේ. මොකද අර අපිට පුළුවන් ඒවා ඔක්කොම දෙන එක හදලා එහෙම වුණොත් ඔයාට මේකට ටූල් එකක් තියෙන පුදු මට නම දැන් ඔලුවට එන්නේ නැහැ. මේ ඒක මම හොයලා දාන්නම්. ඒ ටූල් එකක් තියෙන ටූල් එකෙන් මේක ඔටෝමේට් කරන්න පුළුවන් බුද්ධික. ඒ කියන්නේ XP එක සයිස්
පැක්
INI ෆයිල් එක හදලා ඩ්‍රයිවර්ස් ඇතුල් කරලා ඔක්කොම කරලා හදන්න පුළුවන්. මට මතක XP Lite හරි ඔයගේ මොකක් හරි ටූල් එක Windows XP Lite හරි
සතියකට ඒක අර ඉස්සර මේ ඔය අර පයිරේට් CD තිනකොට විකුණන්න රුපියල් 80ට තින කාලේ මාව ගොඩක් නේද?
ඔව් කට්ටිය නම්
CD එක දාපු ගමන් ඔය කාගේ හරි පකිස්තාන්නේ වගේ කාගේ හරි නමකට රෙජිස්ටර් වෙලා යන මැෂින්
එක. ඔව් ඔව් මේ ඒවා ටූල් එකට මේ ලින්ක් එක මම හිතන්නේ අපි කලින් කතා කරපු දෙක කලින් වැඩසටහනක මට හරියට මතක නැහැ.
ඔව් ඕක කතා කරා මටත් මතකයි වැඩසටහන තමයි මතක නැත් ඒක අපි දාමු පෝස්ට් එක දානකොට නේ.
ඔව් තව ප්‍රශ්නයක් තියෙනවා අයියලට තමයි අහලා තියෙන්නේ ලහිරු. දිග ප්‍රශ්නයක් ඉංග්ලිෂ් වලින් ගහලා තියෙන්නේ බුද්ධිකට කියා ගන්න ටයිම් ඉතුරු වෙනකම් මම පොඩ්ඩක් chat room එක පැත්තේ බලන්න.
ඔව් මේ ඒ ප්‍රශ්නේ තියෙන්නේ මේ කලින් ඒක කතා කරනවාද අපි chat room එකේ ප්‍රශ්නයක් අහනවද?
ඒක බුද්ධි කියව ගන්න අපි chat room එකේ ප්‍රශ්නෙකට යමු. එයා එක්කෙනෙක් අපෙන් අහන දේශාන් එයාගා Joomla WordPress and PHP web application එකේ සද web අඩවියක් තියෙනවා. ඒ optimize කරගන්නේ කොහොමද කියලා. ඔප්ටිමයිස් කරගන්නවා කියලා කියන්නේ ඉතින් එක එක විදි තියෙනවා. ඔප්ටිමයිස් කරන්නනේ ආ සර්ච් එන්ජින් ඔප්ටිමයිස් කරන්නද, නැත්නම් ඩේටාබේස් යූසේජ් එක ඔප්ටිමයිස් කරන්නද, නැත්නම් යූසබිලිටි ඔප්ටිමයිස් කරන්නද කියන ඒවා වෙනස් වෙනවා නේ තිල්න.
ඔව්.
යූසබිලිටි ඔප්ටිමයිස් කරනවා නම් මේ Joomla සහ WordPress PHP ඇප්ලිකේෂන් සීම්ලස් ඉන්ටග්‍රේෂන් එක අපිට කරන්න පුළුවන්ද තිල්න? කෝඩින් ගොඩක් කරොත් නම් පුළුවන්. නැත්නම්
හුඟක් වෙලාවට බ්‍රිජ් තියෙනවා නේද?
ඔව්. ඒ කියන්නේ මම හිතන්නේ Joomla සහ WordPress වලට නම් බ්‍රිජ් එකක් තියෙනවා. මේ කණි කියන මේ රිමෝට් ඉන්සුලේෂන් වලටයි මේ අපේ අර කලින් අහපු XP ප්‍රශ්නේ අහන්නේ ආ රිමෝට් ඉන්සුලේෂන් එකට ANS ෆයිල් එකක් කියලා. ANS ෆයිල් එකක් ගැන දන්නේ අහන්නේ ආ ගහලා දෙන්න නම් answer ෆයිල් කියලා. පොඩ්ඩක් බලන්න එනවා. මොකද ඒක නම් pix boot කරලා තමයි pxe boot එකක් කරලා තමයි මේ රිමෝට් ඉන්සුලේෂන් එක deploy කරන්න ඕනේ. අර XP එකේ ප්‍රශ්නේට උත්තරේ තමයි මේ chat room එකේ කෙනෙක් ගහුවා මේ Enlight OS කියන ටූල් එක තමයි පාවිච්චි කරන්න කියලා. ඔව් ඒක තමයි ටූල් එක නම්. Thank you. මේ ඇත්තට chat room එකේ ඉන්නේ වටනාකම් මේකයිනේ
පොඩ්ඩක්. ඔව් නේද. ටග් ගාලා අමතක වෙන එකක් තියෙනවා.
තිරන් ටග් ගාලා මේ එනවා. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි කිතුනුවන් තමයි කිව්වේ. අර කණි කියන මේ මෙයා කියන්නේ මේ රිමෝට් ඉන්ස්ටලේෂන් එක නම් රිමෝට් ඉන්ස්ටලේෂන් එකක් කරන්න නම් එයා අනිවාර්යෙන් pix boot එකක් pxe boot එකක් එයාගේ network එකේ තියෙනවා නේද? DHCP server එකක් සහ බූට් එකක් කරන්න. බූට් වුණාට පස්සේ තමයි රිමෝට් ඉන්ස්ටලේෂන් එක ඩිප්ලොයි කරන්න පුළුවන්. මේක ටිකක් ප්‍රොසීඩර් එකක් තියෙන එකට අපි ලින්ක් එකක් දෙමු නේ බුද්ධිගේ. ඒක නම් ප්‍රශ්නේ.
ඔව්. ගාලින් අර ප්‍රශ්නේ ගියාමුනේ ලහිරු දැන් අහලා තින්නේ. මේ ලහිරු ළඟදී ගත්තලු Nokia 5610D Express Music කියන ෆෝන් එක. එන දැන් එයා මේක මේ වොරන්ටිත් නැතුවලු ගත්තේ. අරගෙන ටික දවසක් යනකොට මේ ඩිස්ප්ලේ එක හිටපු ගමන් ඔෆ් වෙලා ඔන් වෙනවලු. ඊට පස්සේ මේ ෆෝන් එක දැන් ස්ටක් වෙනවලු. ඒ වගේ දේවල් වෙනවලු. මේ ස්විච් ඔෆ් කරන්න ඕනලු මේ සමහර වෙලාවට ස්ටක් වෙලා තිනකොට. ඉතින් ඒකට මොකක් හරි සොලියුෂන් එකක් තියෙනවද කියලා අහනවා.
මම ඉතින් සදීපට මේක ගැන කතා කරන්න පුළුවන්. සදීප ඇහුණද ප්‍රශ්නේ වලට?
ප්‍රශ්නේ නම් ඇහුණා. මේ එයා මොන හරි අලුතෙන් ඇප්ලිකේෂන් එකක් මොකක් කරාද දන්නේ නැහැ.
එහෙම එකක් නම් කියලා නැහැ සදීපෙද. ගත්ත දවසේ ඉඳන්ම වගේ සමහර වෙලාවට ඩිස්ප්ලේ එක ඔෆ් වෙන එක තිබුණලු එයා කියනවා.
ආහ්. ඔබට ඉතින් කරලා බලන්න පුළුවන් එකක් දෙයක් තමයි ෆර්ම්වෙයා අප්ඩේට් කරලා බලන එක. ඕකේ මට මතක විදියට ඔන්ලයින්ම ෆර්ම්වෙයා අප්ඩේට් කරගන්න පුළුවන්. හැබැයි ඒක දැන් ඔය ලැප්ටොප් එක තියෙන එකකට කරන එක ටිකක් ඩේන්ජරස්. මොකද ඕක ෆර්ම්වෙයා එක අප්ඩේට් වෙන අතරේ ඩිස්ප්ලේ එක ඔෆ් වෙලා හරි ෆෝන් එක රීබූට් හරි වුණත් ආපහු වැඩ කරගන්න බැරි වුණා. ඒක හින්දා හොඳම දේ තමයි ඉතින් රිපයර් කරන කෙනකට ගිහිල්ලා අර ෆ්ලෑෂ් කරන කේබල් එකක් සහ ඒ අදාළ මේ සොෆ්ට්වෙයා භාවිතා කරලා මම ෆර්ම්වෙයා අප්ඩේට් කරන බලන එක. මොකද ඔය එක්ස්ප්‍රස් මියුසික් වර්ගයේ ෆෝන් ගොඩක් වෙලාවට මේ ෆර්ම්වෙයා ඔක්කොම හරියටම හදලා ඉවර කරන්න කලින් මාකට් එකට දාලා තියෙනවා. ඒ හින්දා ෆර්ම්වෙයා අප්ඩේට් වලින් තමයි ගොඩක් ඔය වගේ ප්‍රශ්න විසඳිලා තියෙන්නේ.
ඔව් මේ අපිට ඉතින් ලහිරුට යෝජනා කරන්න පුළුවන් හිමනේ ෆර්ම්වෙයා අප්ඩේට් එකක් කරලා බලන්න කියලා. හැබැයි තියෙන රිස්ක් එකක් තියෙනවා යාටනේ ඒක කරන එකේ.
ඒක ෆෝන් එක භාගයට වැඩ කරන තත්ත්වයක තියෙනවා නම් ෆර්ම්වෙයා අප්ඩේට් එයා කියන්නේ තනියම ෆර්ම්වෙයා අප්ඩේට් කරන එකේ පොඩි රිස්ක් එකක් තියෙනවා.
ඔව් මේක දැන් මේ සදීප Nokia එයා ගත්ත තැනින් වොරන්ටි නැති වුණා සමහරට Nokia මේ ඒජන්ට්ලට දීලා පුළුවන් වෙයි ගානක් ගෙවලා කරගන්න එකනේ.
ඒක අපරාධනේ. දෙයක් කියනවා මේ වොරන්ටි නැතුවලු ආගත්තේ ඒක.
අපි ඉතින් මේ ෆෝන් ගන්නකොට නම් මේ දේ හැමතිස්සෙම කියනවා නේ බුද්ධික. මේ ෆෝන් එකක් ගන්නකොට ලොකු ගැටලුවක් තමයි ගන්නකොට ටික රිපියුටබල් තැනකින් අර හොඳ තැනකින් ගන්න කියන එකනේ.
ඔව් ඒකයි මේ වොරන්ටි එකක් තියෙන එක. දැන් කට්ටිය වොරන්ටි නැතුව ගන්න පෙළඹෙන්නේ ගොඩක් වෙලාවට මේක පොඩි ගාණක් සමහරවිට අඩු වෙනවා. ඒ වගේ දෙයක් හින්දානේ. ඒත් ඉතින් ඔය වගේ ප්‍රශ්න එනකොට බැලුවාම ඉතින් ඒක පොඩි ගානක් වැඩි වුණා කියලා මේ පාඩු වෙන්නේ නැහැ ඒකනේ.
ඔව් දැන් කම්පියුටරයක් වගේ ගන්නම් මේ කැලලක් එහෙම එකල හදා ගන්න පුළන්නේ ෆෝන් එකක් කියනට අර තනියම හදා ගන්න අමාරු වෙන්නේ.
ඔව් ඊළඟ ප්‍රශ්නේ තියෙන කාරින්ග මේ SMS වලින් ආපු එක. එයා අහලා තින්නේ මේ කම්පියුටර් එකේ මේ ෆයිල් හිඩන් කරලා තියෙනවා ෆෝල්ඩර් ඔප්ෂන් වලින් show hidden files කරාට මේ ආපහු පේන්නේ නැහැලු. ඒ කියන්නේ අර ඒ ඔප්ෂන් එක චේන්ජ් වෙන්නේ නැති ප්‍රශ්නේ මං හිතන්නේ. ඒක ෆික්ස් කරගන්නේ කොහොමද කියලා අහනවා. මේ ඕක ඇත්තටම අර වෛරස් ඇටැක් එකක් නිඳ වෙන එකක් නේ. ෆෝල්ඩ් ඔප්ෂන් වල මේ ඒක හැදුවට පස්සේ සේව් වෙන්නේ නැති එක. ඒකට නම් ටූල්ස් තියෙනවා මේ මැනුවලි රෙජිස්ට්‍රි එකෙන් නුත් පුළුවන් මේ අයින් කරලා දාන සමහර විට. මේ ඒකට ලින්ක් එකක් දාමුනේද කලින්ද? ටූල්ස් තියෙනවා එකට.
ඔව් රෙජිස්ටර් එඩිට් කරනවා නම් හැමතිස්සෙම කියන දේත් තමයි රෙජිස්ටර් එඩිට් කරනවා. රෙජිස්ටර් බෑකප් කරලා හැමතිස්සෙම එඩිට් කරන්න. මොකද ගොඩක් වෙලාවට මේ රෙජිස්ටර් එක සෙල්ලම් දාන්න ගියාම අර දැන් ඉස් ගියපහතියෙන් මතකද ප්‍රශ්නයක් තියෙනවා මේ රෙජිස්ටර් ක්ලීනර් එකක් කම්පියුටර් එක ඔප්ටිමයිස් කරන්න කියලා රන් කරලා අන්තිමට තියෙන ටිකක් නැති වෙලා යනවා. මොකද මේ රෙජිස්ටර් එක ක්ලීන් කරනවා කියලා ඇත්තටම කරන්න දෙයක් අවශ්‍ය නැහැ. මොකද මොකටද ඕක ක්ලීන් කරන්නේ?
ඔව් සමහර වෙලාවට අර තියෙනවා මේ ෆයිල් රෙෆරන්ස් එහෙම නැති ෆයිල් වලට හදාගෙන ඒ වගේ දේවල්. ඒත් ඉතින් ඒක අපි දැන් ඔය රෙජිස්ටර් ක්ලීන් කරන ටූල් එකක් දැම්මම අපි කරන්නේ ඒක ට්‍රස්ට් කරනවා 100%ක්ම. ඒකෙන් මොනව හරි ලොකු දාස් ගානක ලිස්ට් එකක් පෙන්වුවාම අපි එකපාරම ක්ලීන් කරලා දානවා ඒ ඔක්කොම. අපි එහෙම නැතුව එක එක බලලා නිකන් සැක හිතන දේවල් ලයින් කරනවා නම් එහෙම කමක් නැහැ. මේ ඒත් අර වගේ දේවල් කරනකොට ඉතින් ඕනේ දේවල් මැකිලා. දැන් අපි ගිසතිය දැක්කා මේ ඒ වගේ දෙයක් වෙච්ච එක්කෙනෙක්ව.
ඔව්. ඉතින් ඒක නිසා මේ ওই ගොඩක් මේ සයිට් වලට ගියාමත් කට්ටිය නොටිස් වෙනවා මේ යෝ කම්පියුටර් හැස් බීන් ඉන්ෆෙක්ටඩ් ක්ලික් හියර් ටු ස්කෑන් කියලා කියනවා. ඒ වගේ ඕවාගේ එන නොටිස් කවදක්ක ක්ලික් කරන්නත් එපා, ඕවට යන්නත් එපා. මොකද ඇත්තටම කරන්න ඕගොල්ලන් ලව්ව ටූල් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය සොෆ්ට්වෙයාර් ටික ඔයා කම්පියුටර් ඉන්ස්ටෝල් කරනවා. ඒ කියන්නේ ඔය සොෆ්ට්වෙයාර් කියලකවත් ඇත්තටම මේ මිසලේනියස් මේ මලීෂස් සොෆ්ට්වෙයාර්ස් ඒ කියන්නේ ඔයාගේ කම්පියුටර් එක පාවිච්චි කරලා ස්පෑම් යවන්න නැත්නම් වෙන වැඩවලට යූස් කරන්න මේ බොට්නෙට් හදාගන්න. ඉතින් මේ එනේවා මේ අනිවාර්යෙන් ඉන්ස්ටෝල් කරන්නත් එපා ස්කෑන් කරන්න යන්නත් එපා මේ සයිට් වලින් එන అలර්ට් වලට. මොකද සමහර මේ ප්‍රසිද්ධ සයිට් වලටත් එන බුද්ධික. ඒකට හේතුව තමයි දැන් මේ ඇඩ්වර්ටයිසින් දෙන්නේ ගොඩක් කලා වෙන කම්පැනි වලට එන බුද්ධික. මේ නිව්යෝක් ටයිම්ස් සයිට් එකටත් මේ ප්‍රශ්නේ වෙලා තිබ්බා. නිව්යෝක් ටයිම්ස් සයිට් එකේ ඇඩ්වර්ටයිසින් දීලා තියෙන වෙන කම්පැනිකට මේ වගේ කම්පැනිකේ කට්ටියක් මේ වගේ ඇඩ් එකක් මේකේ රන් කළා. ඉතින් ඒගොල්ලන් ලොකු ප්‍රශ්නයක් කළා. ඒගොල්ලෝ දාලා තිබ්බ නොටිස් එකකුත් මේක යන්න එපා, මේක අවුත් යම ටග් ගාලා අයින් කරන්න කියලා. ඉතින් ඔය වගේ ප්‍රශ්නත් තියෙනවා. ඉතින් ඒක නිසා හැමතිස්සෙම මේවා ගැන මේ සයිට් සමහරලාට බොරුවට හදලා තියෙන සයිට් තියෙනවා. මේ ලොකු විස්තර ලියලා මේවා හොඳ කියලා. ඒ ඇත්තටම මේ ඒගොල්ලෝ අර යූසර් බලමයි මතකනේ ඇන්ටිවයරස් 2000 කියන එක නේද? ඒක ඇත්තටම මේ නෝටන් වගේම සයිට් එකක් හදලා ඔක්කොම කළා. ඒගොල්ලෝ හැමෝටම බෙදා දුන්නේ ඒගොල්ලන්ගේ ඇත්තටම මේ ටූල් එකෙන් කරන දෙයක් නෑ. ඒගොල්ලෝ කරන්නේ අර බොට්නෙට් එකට අවශ්‍ය මේවා කරලා ඉන්ස්ටෝල් කරගන්න.
ඊළඟ ප්‍රශ්නෙට යමු. සුජිත් තුෂාර අහලා තින්නේ. එයා ළඟදී එයාගේ බ්ලොග් එකට අලුත් තීම් එකක් දාගත්තලු. එදා ඉඳලා මේ කමෙන්ට් වැඩ කරන්න හැලු. කමෙන්ට් වින්ඩෝ එක වැඩ කරන්නේ කියලා තියෙන කාටවත් දැන් කමෙන්ට් කරන්නත් බැරිලු. ඊට පස්සේ තීම් එක ඩිෆෝල්ට් එකට රීඉන්ස්ටෝල් කරාලු. මේ ඒත් හරියන්නේ නැහැලු. තිල්ල මොන වෙන්න පුළුවන්ද?
අනික මේක වර්ඩ්ප්‍රෙස් ද මොකද්ද කියලා කියලත්
නැහැ. මම කියලා නැහැ බ්ලොග් එක තියෙන එකක්ද මේ සෙල්ෆ් හොස්ටඩ් වර්ඩ්ප්‍රෙස් එකක්ද එහෙම කියලා.
ඔව් ඒක පොඩ්ඩක් දැනගත්තා නම් පැහැදිලි අදහසක් ගන්න පුළුවන්. බ්ලොගර් නම් සමහර විට මේ කමෙන්ට්ස් සෙටින්ග්ස් වලින් ඔෆ් කරන්න පුළුවන් නේද බුද්ධිකේ?
ඔව්
සමහරට එතනින් ඔෆ් වෙලත් දාන්න.
ඔව් ඒකයි මේ අර හැම පෝස්ට් එකක් දානකොටම සෙටින් එකක් එනවා නේද?
ඔව්
ඒකට කමෙන්ට්
කමෙන්ට්
දෙන්නද කියලා. එක වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඒක දැන් බ්ලොග් එක ඒ කියන්නේ බ්ලොගර් එකක්ද wordpress.com එකක්ද නැත්නම් self hosted එකක්ද එහෙම කියලා විස්තරයක් කියන්න පුළුවන් නම් තව ටිකක් උදව් කරන්න පුළුවන් ඒ සුජිත්. ඔව් ඒ ඊළඟට දර්ශන අහලා තියෙන ප්‍රශ්නයක්. ඒ කියනවා එයාගේ මේ PC එක ඒ තියනවලු
මේ පොඩි ප්‍රශ්නෙට මාරුවේ මේ දේශාන් දිගින් දිගෙන ප්‍රශ්න අපි දේශාන්ගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ ටික හර නැහනේ. අර අපේ ඉස්සෙල්ලම WordPress Joomla යා ඔප්ටිමයිස් කරගන්නේ කොහොමද කියලා අහලා තියෙන. දැන් එයා කියනවා search engine ඔප්ටිමයිස් කරගන්නේ කොහොමද කියලා. SEO කරන්න ගැන ගොඩක් අපි පහුගිය වැඩසටහන් වල කතා කරලා තියෙන දිගින් දිගටම. පොඩ්ඩක් දේශාන් මේ වැඩසටහන් වලට සවන් දුන්නා නම් අපේ අර tech data site එකට ගියාම වම් අත පැත්තේ තියෙන search box එක ඒකේ SEO කියලා ටයිප් කරලා එන්ටර් කරා නම් ඔයාලට ඒ කතා කරපු වැඩසටහන් ටික ලිස්ට් එනවා. ඒක පොඩ්ඩක් අහලා බලවනා. ඔයාලට මුල් ටික දැනගන්න පුළුවන්. ඒ අමතරව ඔයාලට වැඩිපුර ප්‍රශ්නක් තියෙනවා නම් දේශාන් අපෙන් අහන්න. අපි ඒකට උත්තරයක් දෙන්න.
මේ දර්ශනගේ ප්‍රශ්නෙට ගියොත් එයාගේ කම්පියුටර් එකේ තියෙන්නේ මේ වොට් 500ක ඇම්පියර් 4ක පවර් සප්ලයි එකක්ලු. මේ එයාගේ PC එකේ configuration කිව්වොත් එහෙම
Intel motherboard එකක් තියනවලු, Vision boardලු, TV card එකක් තියනවලු,
DVD writer එකක්, ඊට පස්සේ 320 hard disk එකක්, 3GB RAM, 17 LCD monitor එකක් කොහමද කියලා දිනවා. මේ අහනවා මේ 600 VA UPS එකක් යූස් කරන්න බලන්ද කියලා. එයාට මේ power supply එකත් එක්ක වැඩ කරන්නේ.
මෙහෙමයි. ඔහ ඇත්තටම යාගේ 500 dot power supply එකක් නම් තියෙන්නේ. එයා 500 dot මොකේ පාවිච්චි කරනවා නම් 600 UPS එකක් ගැව්වොත් නම් අර මොකක්ද කියන්නේ sorry.com තමයි නේ.
ඔව්. මේ
අඩු ගානේ 1.2kb වක්වත් UPS එකක් යාට ඕනේ.
එතන මේ VA කියන එක මම හිතන්නේ 0.6 වලින් විතර වැඩි නේ. මම හිතන්නේ සදීප මේකට පැහැදිලි උත්තරයක් දෙන්නේ මීට වඩා. මේ සදීප අහගෙන දින්නේ
මම හරියට අහගෙන හිටියේ නෑ. මට ආපහු ප්‍රශ්න කියන්න පුළුවන් නම්
හරි. සාමාන්‍යයෙන් සදීප 600 VA කියන්නේ වොට්ස් වලින් කොච්චරද?
ඒක මෙහෙමයි. අපිට හරියටම කියන්න බෑ මෙච්චරයි කියලා. ඒක පාවිච්චි කරන ලෝඩ් එක අනුව තමයි තීරණය වෙන්නේ. ඒ කියන්නේ ඔතන තියෙන්නේ වොට් කියලා කියන්නේ ඇත්තටම මේ දැන් අපි AC වලට තමයි ප්‍රශ්න තියෙන්නේ. අර කරන්ට් කියන එකයි ඒ කියන්නේ ධාරාවයි වෝල්ටේජ් එකයි එකම
වැඩි කරලා
තියෙනකොට වැඩි කරොත් අපිට හම්බ වෙන්නේ වොට් ගාන. එතකොට එහෙම නැති වෙලාවකදී වොට් ගාන ගන්න නම් ඒ දෙක දෙක අතර තියෙන අර ප්‍රෙෆරන්ස් එකේ කොස්ට් වැඩි කරන්න ඕනේ. එතකොට ඔය පාවිච්චි කරන එක ගොඩක් වෙලාවට ඉන්ඩක්ටිව් බ්ලොක් නම් ඒ කියන්නේ කොයිල් එකක් වගේ දේවල් තියෙන එකක් නම් අපිට ඔය මේ VA වැඩි කරන තව දශම නමය හෝ අට හෝ හය හෝ හතර විතර වෙනකන් වෙන්න පුළුවන්. දැන් ටියුබ් ලයිට් ගොඩක් දාලා ටියුබ් ලයිට් එකක් දාලා තියෙන චෝක් එක ගොඩක් වෙලා කියන්නේ චෝක් වල ගහලා තියෙනවා 0.6 වගේ අගයක්. ඒ වගේන් තමයි ටියුබ් ලයිට් වල චෝක් එකක වගේ දි භාවිතා කරන්න වෙන්නේ. හැබැයි ඒ වගේ ගොඩක් දාලා අපි ඔෆිස් එකක් ගත්තොත් එහෙම VA එක වැඩි කරන්න වෙන්නේ ඊට වඩා වෙනස් කරන්නේ. කියන්න පුළුවන් අපිට හරියටම කියන්න බෑ නිකම්ම මේකයි කියලා.
ඔව් අනික සදීප ඔය ගොඩක් ටියුබ් ලයිට් සහ ඉලෙක්ට්‍රොනික පවර් සප්ලයි දෙන මේ දැන් කම්පියුටර් ගොඩක් පාවිච්චි කරනවා මේ ලෝඩ් එක අන්බැලන්ස් වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක අර සාමාන්‍යයෙන් අපි නම් කරන්නේ කැපසිටර් එකක් දාලා ලෝඩ් එක ආයි ස්මූත් කරලා බැලන්ස් කරන එක නේ ඔෆිස් වල එහෙම.
ඔව් ඒක ඒක තමයි කරන්නේ. ඒ කියන්නේ ඉන්ඩක්ටිව් ලෝඩ් එකක් තියෙනවා කැපසිටිව් ලෝඩ් එකක් දාලා ඉවරලා අපිට ඒක ඒ දෙක බැලන්ස් කරගන්න පුළුවන්. අපේ පවර් සප්ලයි එකත් advanced power supply වල තියෙනවා මේ active power factor correction කියලා එක. ඒ කියන්නේ power factor කියන එක තමයි ඇත්තටම ඔය අර අපි 0.6 වගේ කියන අගේ කියන නම. ඒක සක්‍රිය වශයෙන්ම මේ හදන්න පාවිච්චි කරන මේ නොයෙක් උපක්‍රම තියෙනවා. ඒ වගේ පාවිච්චි කරපු ඒවා තියෙනවා. ඒ වගේ වැඩි වොට් ගානයි VA ගානයි එක සමානයි තමයි. හැබැයි අපේ දැනට මම දැකලා නැහැ කම්පියුටර් සාමාන්‍ය කම්පියුටර් පවර් සප්ලයි වල නම් ඒ වගේ අර ඇක්ටිව් පවර් ෆැක්ටර් කරෙක්ෂන් කියන එක තියෙනවා.
ඒක සාමාන්‍යයෙන් එන්නේ ගොඩක් වෙලාට ඔය මේ සර්වර් පවර් සප්ලයි වලගේ සාමාන්‍ය කම්පියුටර් එකට නම් ගොඩක් වෙලාට එන්නේ නැහැ. දැන් අර ඔරිජිනල් ප්‍රශ්න නම් එයා ඇහුවේ වොට් 500 වොට් පවර් සප්ලයි එකක් තියෙන එකට 600 VA UPS එකක් දාන්න එක හරිද කියලා. හරි නෑ මම නම් කියන්නේ මොකද අඩු ගානේ 1.2 VA එකක්වත් එයක් ඕනේ නේ සදීප.
ඔව් අඩු ගානේ 1.2 නැත්නම් අඩුම ගානේ 1kV වත් තියෙනවනම් තමයි හොඳේ.
ඔව් අනික දැන් ඔය මට එතන ප්‍රශ්නයක් තියෙනවා 500 වොට් එකක් ගහුවට ලොකු කම්පියුටර් එකක් නෙමෙයි නේ බුද්ධි අඩු ගානේ ආගේ මේ high end VGA එකක්වත් නැහැ මැෂින් එකේ නේද?
TV card එකක් තියෙනවා ඒත් ඒකට PCI එකකින් ගන්න power එක විතරයි නේ.
ඔව් power supply ගැන කතා කරමු පොඩ්ඩක් අපි ඉස්සරහටත් කතා කරමු මේ දැන් මේ ළඟදී අපේ server එකේ power supply එක පිච්චුණා බුද්ධික. ඒකේ 4500 වොට් power supply එකක් තිබ්බේ. එම හදිසියම යුනිටි ගියා මේ පවර් සප්ලයි එක ගේන්න. මේ බේගොල්ලෝ ගාව 500 වොට් 600 වොට් පවර් සප්ලයි එකක් ඉල්ලුවා මට පවර් සප්ලයි එකක් දෙනවා. අර සාමාන්‍ය පවර් සප්ලයි දින අපි ගන්න. ඒ වගේම එක මම එහෙම එකට hard disk එකක් ගන්න බුණා. hard disk 3යි ගන්න අර molex connectors 3යි. සටා 2යි. ඉතින් මම එහා 500 වොට් එකේ මෙච්චර තියෙන්නේ කියලා. ඊට පස්සේ ගාන යවුවාම 4500ක්. බුද්ධික වොරන්ටි එකක් තියෙනවා. ඒ උනාට මට මේක දැක්කම කිසිම තීරණමක් වුණේ නැහැ. පස්සේ ටිකක් හොයලා බලනකොට ඔන්න හොඳ එකක් හම්බුණා තියෙනවා 600 වොට් එකක් Amrox ද මොකද්ද කියලා එක. අන්න ඒකේ hard disk 8ක් ගහන්න පුළුවන්. power supply දැක්කම තේරෙනවා මේක ඇත්තටම හොඳ එකක් කියලා. මොකද ලොකුවට power supply එක තියෙනවා. fan එකක් ලොකුවට තියෙනවා. අර wire එහෙම හොඳට හදලා මේක දැම්මම අඩු ගන්න power supply fan එක කරගෙන්නෙත් නැහැ බුද්ධික. අපේ server එකේ hard disk 5ක් දුවනවා. ඉතින් hard disk 6යි machine එකයි ඔක්කොම හොඳට වැඩ කරන. ඉතින් ඒක නිසා power supply එහෙම ගන්නකොට ගොඩක් වෙලාට ගහලා තිබ්බට ඒ ගාන නැහැ. අර ටිකක් හොඳ පවර් සප්ලයි එකක් ගත්තොත් තමයි මේ වගේ හම්බ වෙන්නේ.
මොකද නේ ASUS පවර් සප්ලයි එකක් තියෙනවා නේද ලංකාවේ ගන්න පුළුවන් එකක් හොඳ එක.
ඔව් ASUS සෙන්ටර් එක අයින් කළානේ බුද්ධික. මේ ASUS සෙන්ටර් එක කොහෙට ගෙනිච්ච කියලා තියෙනවද දන්නවද? ඉස්සල්ලාට Siemens සෙට් එක ඒක බංගකොලොත්ද දන්නේ?
ඔව් මාත් දැක්කේ ඒක අකුල්ලා තියෙනවද එතන.
ඔව් මේ ළඟදී මේ පවර් සප්ලයි හොයන්න ගිය දවසේ මම ඉස්සල්ලාම ගියේ එතෙන්ට. පවර් සප්ලයි ගන්න. හැබැයි ASUS කරේ FC computers.
එතෙන්ට ගිහින් නම්
FC එක හැබැයි අලුතෙන් ඒගොල්ලෝ බම්බල පිටියේ දාලා තියෙනවා. එතනත් දන්නේ තියෙන්නේ. සමහරවිට එතෙන්ට අරන් එලා අරක අයින් කරාද දැන්න. හැබැයි මං ගත්ත පාස් සප්ලයි නේ 7250 උනේ තිල්ල 600 ඩොට් එක. සටා hard disk 4ක් ගහන්න පුළුවන්. molex 8ක් ඒ කියන්නේ තව 4ක් තිබ්බා. තව අර VGA වලට පාස් සප්ලයි ලයින්ස් දෙකක් තිබ්බා. special VGA වලට. ඉතින් හොඳට තිබ්බා ඒක නේ.
දැන් සාමාන්‍යයෙන් හොඳ පාස් සප්ලයි එක අර වයස් උනත් හොඳට මේක ගල්ලා එහෙම
තියෙනවා. ඔව් මේක ෂීල්ඩ් කරලා තමයි වයස් ඔක්කොම තිබ්බේ. හොඳට මේ අර heat shrinking tubing එහෙම දාලා අර edge වලට හොඳට මේ බුරුල් වෙන මොකුත් නැති වෙන හොඳට නිකන් පිළිවෙලට තිබ්බා. ඉතින් ඒක නිසා ඒක දැපා සප්ලයි බැලුවම තමයි තේරෙනවා මේක ඇත්තටම හොඳ එකක්ද නැති එකක්ද කියලා.
හුඟක් වෙයි මේ කලින්ග මේ මම හිතන්නේ ඒක අර කොහොමද පිච්චුනාව රිප්ලේස් කරන්න නිසා වෙන්නේ නැති ෆියුස් එක එහෙම කෙලිම පාස්සලනේ තියෙන්නේ මේ
ඕ පාසප්ලයි ඕ දැන් සමා හොඳ එකක් නම් මේක ගොඩක් කියලාට වෙනම තියෙනවා ප්‍රශ්නකට යමු නේ බුද්ධික
ඊළඟට අහලා තියෙන මේ කසුන් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ Nokia E51 කියන ෆෝන් එකේ සිංහල සපෝට් තියෙනවද කියලා
මම හිතන සදීපට තමයි බෝලේ Nokia E51 ෆෝන් එකේ සිංහල දාන්න පුළුවන්ද කියලා
සිංහල ඉන්ඩියට් නම් සපෝට් වෙන්නේ නැහැ මම දන්න විදිහට එතකොට ඔකට අර මම කරා වගේ අර 58.0.0 දැම්මා වගේ සිංහල ෆොන්ට් එකක් දාගන්න පුළුවන්. ඔය E61 එකේ තියෙන්නේ හැබැයි මේ Symbian OS අර 9.1 කියන version එක. ඒකට දාන්න දැන් දාන්න ඕනේ අර ෆොන්ට් ෆයිල් වල නම් ගම් ටික නම් මගේ අර මං කියලා තියෙන නම් ගම් වලට වඩා පොඩ්ඩක් වෙනස් ඇති. ඒක පොඩ්ඩක් ඔයලා බලලි වෙලා Unicode ෆොන්ට් එකක් අරගෙන ඒ නමට වෙනස් කරලි වෙලා අර ෆොන්ට් රිසෝස් ෆොන්ට් කියලා තියෙන ෆෝල්ඩර් එකකට දැම්මනම් දාලා රිපෝස්ට් කරනනම් සිංහල පෙන්වන්න පටන් ගන්න ඕනේ.
සදීව අපිට බැරිද දැන් ඕක සොෆ්ට් ලොජික් වගේ ගිහිල්ලා අපිට මේ ලංකාවට එන එඩිෂන් එකේ එන Symbian version එකේ මේ සිංහල නැති වෙයිද?
මෙහෙම වැඩක් තියෙන්නේ ඔය ඕකට තියෙනවා මේ ලැන්ග්වේජ් පැක් කියලා එකක්. එතකොට මේ ලැන්ග්වේජ් පැක් එක දැනීමෙන් තමයි මේ ඔය අපිට සිංහල අකුරු එක තියෙන ලේඅවුට් මේ කීබෝඩ් ලේඅවුට් එකයි ඒ වගේම ඔක්කොම හැබැයි මේ Nokia ප්‍රොඩක්ට් ෆෝන් වලට ඔය ලැන්ග්වේජ් පැක් එක මේ සිංහල අඩංගු ලැන්ග්වේජ් පැක් එක හදලා නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අර Nokia 1100 වගේ 1600 වගේ වට නම් ලැන්ග්වේජ් පැක් එකක් තියෙනවා. එහෙම සිංහල තියෙන ඒවා. දැන් පිටරටින් ගත්ත ඒ වගේ ෆෝන් එකකට නම් සොෆ්ට් ලොජික් වලට වගේ ගිහිල්ලා හෝ වෙනත් ඔය අපේ ෆෝන් රිපයර් කරන කෙනෙකුට ගිහිල්ලා මිට මේකට සිංහල තියෙන ලැන්ග්වේජ් පැක් එක දාලා දෙන්න කිව්වොත් දාන්න ගන්න පුළුවන්.
සදීප ඔතන පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ මේ දැන් ඔන්න 110 වගේ වැ දුවන්නේ සදීප ඇත්තට Symbian නෙමෙයි නේද ඒක ඒගොල්ලන්ගේම OS එකක්ද
ඒගොල්ලන්ගේම OS එකක් ඒගොල්ලන්ගේම OS
එක ඔව් ඒක නිසා
Symbian බේස් තමයි මොකද Symbian කියන එකෙන් 60% 70% ෂෙයාර්ස් ആയി තියෙන්නේ Nokiaට
ඔව් ඒක තමයි මේ බලෙන් බලෙන් Symbianම දාන්නේ නේද
සදීපට හම්බුණාද Nokia අර Linux based OS එකේ මේ පාවිච්චි කරලා බලන්න?
අතරම මේ මං අහලා මම දන්නේ නැහැ හරියටම 110 කියන 00 එකේ තියෙන OS එක Linux based Symbian based කියලා හැබැයි වැඩිපුර සම්භාවිතාවක් තියෙන Symbian based වෙන තමයි.
අර N900 කියලා එනවනේ ඉස්සරහට Mimo හරි මොකක්ද ඒ වගේ නමක් තියෙන OS එකක් එනවා නේද ඒකට?
මේ තිල්න කියන්නේ සදීප ඇත්තටම මේ මොකද කවුද Nokia කට්ටිය ගත්ත මේ Linux මොබයිල් OS එකක් ටීච් එකක් මොකද තිල්නගේ නම තිබ්බේ
Mimo
හරි මොකක් හරි කියලා එකක් ඩිගොල් ඩෙවලොප් කරනකම ළඟදී ඒගොල්ලෝ එක ඩෙවලොප්මන්ට් පටන් ගත්තකව සදීප ඒක ගැන තමයි අහන්නේ සදීප ඒක මොන හරි ඒ ගැන දන්නවද කියලා
නෑ මම ඒ ගැන නම් වැඩි හොයලා බලලා
නෑ කොහොමද ඉතින් Android එනින්ද ඕක අවශ්‍ය නේකුත් නෑ
සදීප මේ Motorola ෆෝන් තියෙනව නේද Linux තියෙනවා
මොකද Motorola ෆෝන්
තියෙනව නේද කීපයක් මම හිතන්නේ මොඩල් මේ Linux OS එකක් තියෙනවා
අතන Motorola ෆෝන්ස් වල දුවන OS එකද කියන්නේ මේ P2K කියලා P2K කියන එක Linux based තමයි ඒ කියන්නේ අපේ OS එකක් එළියට OS එකක් කියලා පේන්න නැති වුණාට P2K කියලා තියෙන්නේ ඇත්තටම Linux දුවන ෆෝන්ස් උත් එකක් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම කියන්නේ Linux බව පේන්නම තියෙන ඒවා ටික. ඊට අමතරව මේ ළඟදී කියන්නේ මේ මාසෙදී අපි Android based ෆෝන් එකකුත් launch කරා. US වලයි Europe වලයි වැත්තේ. මේ වැත්තට එන්නේ ඉතින් ටිකක් දවස් යාවේ.
ඔව් මේ සදීව Android ගැන කතා කරපු හින්දා මේ මොකද්ද ඒක ගැන තියෙන අදහස මේ Android
ඇත්තටම Android platform එකත් එක්ක මට තාම වැඩ කරන්න නම් හම් වෙලා නැහැ. ඒක හැබැයි තවම එච්චරම දියුණුවක් නැත නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ Android platform එකේ දැන් ගත්තොත් එහෙම iPhone වල තියෙන multi touch වගේ facilities දෙන්න විදිහක් නැහැ දැනට ගන්නවා විදිහට. දැන් Motorola අය කරන්නේ Android එකෙත් Android kernel එක සහ ඒ security card එකේ Motorola තව ඇප්ලිකේෂන් ලේයර් එකක් ඒක උඩින් දාලා තමයි ඔය ෆෝන් ඔක්කොම එළියට
එන්නේ. මම හිතන්නේ කොහොමත් බුද්ධික මේ Android තාම ප්‍රොඩක්ට් මේ ඇපලිකේෂන් හැබැයි දැන් හැබැයි ඩෙවලොප් කරනවා මේ ලංකාවේ මම දන්න තැනක මේ ළඟදී එකකට ඇපලිකේෂන් එකක් හදනවා මොන වගේද කියලා බලා ගන්න පුළුවන් තාම මට රිලීස් එකක් නම් හම්බුන්නේ
නැහැ. ඔව් එතන මේ ඇපලිකේෂන් ඩෙවලොප් කරන වගේ කියලා අර මේ මාකට් ප්ලේස් එකේ තියෙනවා මේ ගොඩක් ඇපලිකේෂන් ෆ්‍රී ඒවාත් තියෙනවා මේ කමර්ෂල් ඒවාත් තියෙනවා ඒ වගේම මේ කලින් දැන් දැන් අපිට ඒක තාම ඒ ෆෝන් නැති හින්දාද මන්ද ඒක දෙන්නේ නැත්තේ ගොඩක් දෙනෙක් කියනවාට Android ගැන ගොඩක් නිකන් සුබවාදී විදිහට කතා කරනවා නේද?
ඔව් ඉතින් Google දෙයක් කරාම පොඩ්ඩක් කට්ටිය බයන්නේ ඕක හොඳ නැහැ කියන්නේ.
ඔව් Android නැගලයි කියන අදහස තමයි තියෙන්නේ. දැන් application එකම මම හිතන්නේ OS එකත් දියුණු වෙන්න ඕනේ. ඒ කියන්නේ OS එක දියුණු වෙන්නේ නැත්නම් ඒකේ උඩ ගොඩක් හොඳ application ලියන්න පුළුවන් කියලා මම හිතන්නේ. OS එක තවම අර දියුණු වෙමින් තමයි පවතින්නේ.
ඔව්.
ඒක හොඳ පැත්තට වුණොත් හොඳයි නැත්නම් ඉතින්
තල්ලු කරාම ඒක අර දුන්න පේනවා එහාට යන එක එළියට එනවා ඒ වගේ ඩිසයින් එකක් ඒක දෙන්නේ
හැබැයි ඉතින් අර පිටිපස්සේ ගාලා තියෙන Google phone කියලා
ඔව් Google මං හිතන්නේ දැන් ටිකක් අර මොබයිල් දස්කරපු නන්දු අඩු කරලා වගේ තමයි තියෙන්නේ දැන් Motorola සහ Samsung වගේ අය උනන්දුෙන් තමයි Android platform එක දිනු වෙන්නේ
ඔව් අපි ප්‍රශ්නෙකට මම බුද්ධිගේ ටග් ගාලා මේ අපේ අහන උදාර කවුද chat room එකේ මට උදාර MD හරි මා කරේ sorry නම හරියට කියන්න බැර නා. එයා අහන ඇමරිකාවේ භාවිත කරන netgear wireless router එක ලංකාවේ භාවිත voltage generator භාවිත කරන සිදුවේ. මේ router එක හානියක් කරන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. හරි bot ගන්නට හරියන්න ඔක step down transformer එක පාවිච්චි කරන ඇමරිකාවේ 100 volts දෙකෝ තියෙන මම මතකද 100
හරි 110
තියෙන්නේ. ඒකට හැබැයි මේ okay මේ මේක බුද්ධික ඒකේ තියෙන්නේ 50 Hz 60 Hz
50 to 60 කියලා තමයි
තියෙන්නේ. ඔය සාමාන්‍යයෙන් ඔය routers වල එන්නේ electronic power supplies ඉඳලා එච්චර ලොකු ගැටලුවක් එන්නේ නැහැ. ඕකේ frequency එක නම් පොඩ්ඩක් හිටමෙට උනත් මේ පොඩ්ඩක් convert එකක් දාගත්තනම් කිසි කරදර නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේක ADSL එක direct පාවිච්චි කරන්න බෑ. router එකේ ADSL router එකක් නෙමෙයි නා. DSL router එකක් නම් බෑ. හැබැයි DSL router ගන්නවට dialogue WiMAX හරි නැත්නම් මෝ ලංකබෙල් WiMAX එක වගේ පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය ADSL router එකක් එක මේක හයි කරගෙන ඔයාට ADSL වලටත් පාවිච්චි කරන්න පුළුවන්.
ඔව්. ඊළඟ ප්‍රශ්නෙට ගියොත් මේ අහලා තින්නේ SMS වලින් ආ ප්‍රශ්නයක්.
දැන් SMS වලින් තිය ප්‍රශ්න එනවා නේ බුදු වැඩිපුර.
භාගයට භාගයක් විතර එනවා නේ. ATI 9200 SC 128 MB VGA card එකකට මේ Windows XP drivers install කරනකොට ගැටලුවක් එනවා. කොහොමද drivers හොයාගන්නේ කියලා තියෙනවා.
ඒකට නම් අනිවාර්යයෙන්ම ATI catalyst drivers අනිවාර්යෙන්ම වැඩ කරන්න ඕනේ.
ඔව්. ඒ කියන්නේ මේ බොහොම ජනප්‍රිය මොඩල් එකක් නේ නේ. ඔව්. ඔව් ඊළඟ
මම හිතන්නේ සමහරට drivers ගන්න හැයි කියන්නේ සමහරට onboard VGA එක සමහරට disable කරන්න ඕන වෙයි. ඒක පොඩ්ඩක් බලවනම් හරි onboard VGA එක disable කළාම මේ drivers install
කරනවා. හැබැයි සමහරලාට ප්‍රශ්න තියෙනවා මේ ATI chipset එක වල card manufacturer කවුද කියලා බලන්න. card එක හදුවේ කවුද කියලා. ඒ card එක හදපු එකේ site එකේ drive එක ගන්න සමහරලාට generic drive එක සමහරලාට වැඩ කරන්න තියෙන වෙලාවල් තියෙනවා තිල්න. මම ඒක දැකලා
තියෙනවා.
පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් card එක identification. ඒ නිසා හොඳම වැඩේ තමයි කාඩ් එක හැදුවේ අපි උදාහරණයක් ගත්තා Asus නම් Asus site එක කියලා Asus site එකේ ඔය කාඩ් එක වාගේ අනිවාර්යෙන් ඇති. ඒක drive එක download කරලා දැම්මම ඔක හරියයි. අපි ඊළඟ ප්‍රශ්නේ ටග් ගාලා jump එකක් දාන්න බුද්ධි එක.
ඔව් යමු මේ. ඒකත් SMS ආපු එකක්. රවි තමයි අහලා තින්නේ මේ. එයාලා දින එයා වැඩ කරන තැන තියනලු මේ Cisco system කියලා මේ device එකක් තියනලු. ඒක පැය 24ම වැඩ කරන එකලු machine වලින් ඔක්කොම සයින් අවුට් වෙලා සර්වර්ස් ඩවුන් කරත් අර Cisco system කියන එක රන්නේ නැහැ. මොකද්ද කියලා
අහනවා. Cisco system කියලා කියන්නේ මේ network product හදන ලෝකෙ දින පරණම company. ඉතින් ඒගොල්ලන්ගේ router එකක් හරි නැත්නම් switch එකක් හරි නැත්නම් ඉතින් මොකක් හරි එකක් තමයි. ඒ Cisco system කියලා ගහන්නේ company නම. ඒ device එක ඉතින් එක එක වෙන්න බලන ගොඩක් වෙලා firewall එකක් වෙන්න බලන router එකක් වෙන්න බලන manageable switch එකක් වෙන්න බලන ඉතින් නේද බුද්ධිගේ?
ගොඩක් කලාට ස්විච්ච එකක් වෙන්න පුලුවන්න
ඉති ඕක සාමාන්‍ය ඔෆ් කරන අවශන ඒක තමයි සර්ව එකක් ඕනෙද කියලාන සර්ව එකක් කියන්නේ ඉතින් රවුට එකක් රන් කරන සර්ව එකක් අවශ්‍යන්නේ ස්විච් එකක් රන් කරන සර්වර් එකක් අවශ්‍යන්නේ ෆයර්වෝල් එකක් රන් කරන සර්වර් එකක් අවශ්‍යන්නේ
ඒක ඇතුළේ තියෙන පොඩි
කම්පියුටර් එකක් ඇතුළේත් කම්පියුටර් එකක් තියෙන ඉතින් ඒකක් තමයි දුවන්නේ
ඊළඟ ප්‍රශ්නෙට ගියොත් රෝහිත් අහලා තින්නේ කම්පියුටර් එක නිතර ෆෝමැට් කරන එක මේ හાર્ඩ් ඩිස්ක් එකට අහිතකර විදිහට බලපානවා නම් ඒක කොහොමද කියලා පැහැදිලි කරන්න
අපි පහුගියට සරහනේ කතා කළා ඒකට දාමු ලින්ක්
එක ඔව් දාමු ඊළඟටත්
ඒ වගේ ප්‍රශ්න එනවා නම් හොඳයි නේ බුද්ධික
ලින්ක් කරගෙන යන්න දින
ටක් ගාලා ලින්ක් කරගෙන යන්න දින අර වෙලස් ටික ආන්න කියලා ටෙක් කතාව විනාඩි පහෙන් ඉවරයි
ඔව් මේ කාරින්ගද ඊළඟට ප්‍රශ්න විදිහකට නේ මේ අපිට ආපු යෝජනා ආපු ඒවා මේ අපි දැන් ටෙක් කතා කොහේ හරි වෙන තැනකට ගිහින් කරමු කියලා කතා වුණානේ මේ අපිට දැන් ආරාධනා ඇවිල්ලා තිනවනේ
ඔව්
දෙවිනුවර කරමු කියලා අපේ යාළුවෙක් කියලා තිනවා
අපි යමුනේ කොහරි කට්ටියත් එක්ක කතා කරගෙන.
ඔව් අනිවාර්යයෙන්.
එක්ක කතා වන්දනාවක් යා.
ඊළඟට ඉස්සරුගේ ප්‍රශ්නේ හවොත් එහෙම. එයා ඉන්ස්ටෝල් කරාලු need for speed shift කියන එක. ඊට පස්සේ ඒක ඕපන් කරන්න හදනකොට මේ error එකක් එනවලු මේ තිල්න
B3D මේක මේ හුඟක් වෙලාවට මේ DirectX ආපහු ඉන්ස්ටෝල් කරනවා ක හරියයි DirectX අලුත් version එක සමහරට ඔක ඔය CD game ඇති setup එක නැත්නම් ඔය DLL සමහරලට බුද්ධිකය ඉන්ටර්නෙට් එකකින් search එකක් දාලා DLL එක download කරලා ඔක system 32 එකට දැම්මත් හුඟක් වෙලාවට වැඩ කරනවා
ඔව් ඒක දාන්න නැත්නම් application path එකට දැම්මත් වැඩ කරන ගොඩක් වෙලාවට නේ වැඩ කරන අතර register කරන්න ඕන system 32 දැම්මම කොහොමද register කරා වගේ තමයි
කොකටත් මුලින්ම මේ DirectX install ආපහු install කරලා අලුත් version එකක් install කරලා බලන්නකෝ.
ඔව්.
තිල්ලේ game එක ගහලා තියෙනවද අපිට?
ඔව්.
ඒක ගැන කට්ටිය ගොඩක් මන් දැක්ක Facebook වල එහෙම දාලා තියෙනවා නේද? නිකන් පුදුම වෙලා ඉන්නවා
කියලා. මොනවාගේ විජය එහෙම ඕනේ තිල්ල?
ඒක අතර මේ ළඟදී ආපු අලුත්ම මේ NFS version එකනේ. තිල්ලේ ගොඩක් වෙලාට ඒ කියන්නේ මේක අතරම අර most wanted dolling work කරනස්සලා තියෙන simulation පතරුක බරයි. ඒ කියන්නේ අර keyboard එකෙන් play කරලා එච්චරම අර මේ fun
ආතල් එකක් ගන්න.
ඒක දෙන්න ඔය කියන තරම් හොඳයිද කට්ටි නිකන් ඔය කියන තරම play කරලා නැති නේද?
මේ අර wheel එකක් තියෙනවනම් steering wheel එකක් මේ controllers ටික තියෙනවනම් මේ හොඳ experience එකක් ගන්න පුළුවන් ඒකෙන්. ඒ කියන්නේ අර කලින් ආපු ඒවට වඩා ඒ කියන්නේ දැන් අපි හිතුවත් most wanted වගේ එකත් එක ගේම් ප්ලේ ගොඩක් වෙනස්. simulation පත්‍රය සෑහෙන බර වෙලා
තියෙනවා.
එහෙනම් හොඳයි නේ මටත් ඔක දැක්කම අපි ඔෆිස් එකේ කට්ටියක් දැන් මේ NFS most wanted ගහලා තියලා මේ ගහමු ගහමු කියන අපි ඔෆිස් එකේ නේ විජේ කාඩ් ඔක්කොම intel graphic තියෙන ඉතින් .com වෙයි නේ.
අමාරු හැබැයි කලින් keyboard එකෙන් ප්ලේ කරොත් නම් ඒක එපා වෙනවා. keyboard එකෙන් හරි අමාරු controller එක.
අපි ඉතින් controller එකක් ගමු. I think මේක ඔෆිස් එකේක අවශ්‍ය දෙයක් අපි ඒක බජට් කරන්න ඕන. කන්ට්‍රෝලර්ස් ගන්න.
හැමතම මේ ස්ටිරින් වීල් එක ගන්න අරගෙන.
ඔ බුද්ධි ගන්න ඒ වගේ වාසනාවක් උදාන්නේ කියලා නැතිව ගියා නේ.
ඔව්. අර V එකක් හම්බෙන්න කියලා නේ.
ඔව්. V එකක් ගත්තේ නැත්නම් බුද්ධිකට ඒක මොකක් හරි කනකසන ගේම් එකක් හදන්න. ඔව් කන්ට්‍රෝලර් එක දාලා කනකසන වාට ලකුණු වැටෙන්න. අපි ටක් ගාලා යමු eBay ප්‍රශ්නෙක රුවන් අහලා දෙන්නේ. eBay හරහා ලැප්ටොප් එකක් ගත්තොත් ලංකාවට ලැබෙන්න බදු ගෑනේ සිදුවේද? බදු ගෑනේ සිදුනත් ඒක පොන්න මුදලක් වේද? අංක එක තමයි eBay ගෙන් ලැප්ටොප් එකක් අරන් මෙහෙට එවනකොට බරට ගොඩක් මුදලක් වැය වෙනවා. අංක දෙක තමයි ඕක සමහර ලාඩ නවත්ත ගන්න පුළුවන්. සමහර ලාඩ කිසි කරදරයක් නැතුව ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලට වොරන්ටි ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා eBay කරා ලැප්ටොප් එකක් ගන්න එක මම නම් රෙකමෙන්ඩ් කරන්නේ නැහැ.
ඔයාලට බය විශ්වාසයක් නැතුවත්
බය මොකක් හරි කරලා සෙල් කරන එක්කෙනා ඔයාට උග ඒවලා මගෙදි නැතුණකොත් එයා ඒක රෙස්පොන්සිබිලිටි ගන්න බෑ කොහොත් ඔයාලට සල්ලි ටිකක් නැති වෙනවා. ඒ නිසා මම නම් කියන අතපත් අර අල්ලල බල්ලා ගන්න පුළුවන් එක වටනවා eBay එකෙන් ඔයගේ වටිනා ගන්න දේවල් ගන්න එක නම් මම එච්චර රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. ගන්න ඒක එයාගේ දෙවෙනි ප්‍රශ්නයක් මම හිතන්නේ ගහ එයා අහන eBay කරා ගන්නට ලංකාවෙන් ගන්න එක ලාභද ගොඩක් එලහට එකක් තමයි මේ වාට වොරන්ටි ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒ කඩේට ගිහිල්ලා බයින්න බල අඩු ගානේ කඩේ වීදුරුව කඩලා යන ලැප්ටොප් එක කිසි කරලා හරි එන්න පුළුවන් අඩු ගානේ දවසක් වැඩ කරන්න ලැප්ටොප් එකක් හම්බ වෙනවා මොකද ඕවා shipping වලදී නැති වෙන්න පුළුවන් ඕවා දැන් ඕක ගෙන්න ගත්තොත් එහෙම DHL හරි වෙන මාකාරි පොඩක් කුරිය සැවිස්සයකින් ලොකු ගානක් ඔකට සෙල්ලා චාර්ජ් කරවට ශිපිං වලට ගුඩක් කලාට. ඉතිං මමනම් කියන්නේ ලංකාවේ ලැප්ටොප් එකක් හොඳ තැනක් කියන්නලු. ලංකාවේ ගන්නටදී ඒජෙන්ට බල්ල ගන්න නේද? ඒසනම් කරන්නේ මෙට්‍රොපොලිටන්, අසුස් නම් කරන්නේ එෆ්සි කම්පියුටර්ස්, එච්.පී. කරනවා ඩීඑම්එස්, වඳුරකට පයින් ගහවනා එච්.පී. කරන කට්ටිය ඔක්කොම ඉන්නවා. ඩෙල් කරන්නේ සොෆ්ට් ලොජික්, එතකොට IBM, Lenovo කරනවා, සුමති වගේ තව කම්පැනි දෙක තුනක් කරනවා. ඩයලොග් එකෙන් ලැප්ටොප් එකක් දෙන එක හොඳද කියලා අහනවා. නෑ ඒක හොඳ නෑ. හොඳයි කියන්නේ ලැප්ටොප් එක නෑ, හොඳයි ගාන අපරාදේ. ඒක නිසා මොකද ඔයිට අඩා අඩුවට නෙට්බුක් එකක් ගන්න පුළුවන් මේ හොයලා බැලුවන. ඩඩබඩ ගාලා බැට් කරා.
ඊළඟටත් රුවන් වහලා තියෙන ප්‍රශ්නේ නේ.
ඔව්.
යාලා දින්න මේ කිලෝමීටර් 5ක් 6ක් විතර වැඩ ගන්න මේ FM ට්‍රාන්ස්මීටර් එකක් තියනවාද කියලා, මේ කාලිංග අත්හදා බලපු එකක් තියනවාද කියලා. මේ මොකක් හරි මේ එක්සිබිෂන් එකට යා හොයන්නේ නේ.
අපි නම් ට්‍රාන්ස්මීටර් හදලා නැහැ. අපි කවුද කියන්නේ අපි ට්‍රාන්ස්මීටර් හදුවා? මේ ඒක නීති විරෝධී. ඒක නිසා මොකද මීටර් 100කට වඩා ට්‍රාන්ස්මිෂන් එකක් කරනවා නම් TRC එකේ අප්‍රූවල් එකක් ඕනේ.
ඔව් මේ සදීප ඉන්නෝනේ අපිත් එක්ක.
සදීප මේ ගැන මට වඩා හොඳට කතා කරන්න පුළුවන් ඒ ට්‍රාන්ස්මීටර් කිව්වා.
සදීප
ඔව් තාම ඉන්නවා මේ. දැන් ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකට නම් ඕන වෙන්නේ මේ ඒගොල්ලන්ට පුළුවන් අර ගුවන්විදුලි සංස්ථාවෙන් පොඩි ඉල්ලීමක් කරාම ඒගොල්ලෝ එක්සිබිෂන් වලට වගේ දෙන සෙට් එකක් තියෙනවා. ඒක ගේන්න පුළුවන්. ඒකට TRC එකෙන් තාවකාලික අවසරයකුත් ලබා ගන්න පුළුවන්.
ඔව් ඒක තමයි මම හිතන්නේ. මම හිතන්නේ හදනවට වඩා හොඳම වැඩේ මොකද හැදුවාම ওই සයිඩ් බෑන්ඩ් ඉෆෙක්ට් එනවා. එතකොට වෝල්ටේජ් එකට මෙට එනකොට කවුරු හරි ළඟින් ගියත් ඔයගේ ෆ්‍රීකවෙන්සි එක අවුට් වෙනවා. ඒක ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා නේ සදීප. ඒ වගේ දේවල් කරනකොට.
ඔව් මේ ට්‍රාන්ස්මිටර් එකක් ඒ කියන්නේ හොඳට හදන එක අපිට ගෙදරදී ලේසි පහසු වැඩක්ම නෙමෙයි. ඒ කියන්නේ නිකන් මීටර් 10ක් විතර යන එකක් නම් ප්‍රශ්නයක් නැහැ. ටිකක් දුරට යන එකක් හදාගන්න එක ලේසිම නැහැ. ඉතින් හොඳම දේ එක්සිබිෂන් එකකට ඕනේ නම් අර වගේ ආයතනයකින් ගන්න එක තමයි. රූපවාහිනී සංස්ථාවෙන් වුණත් පුළුවන් මේ 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 රූපවාහිනී ට්‍රාන්ස්මිටර් එකක් වුණත් අරගන්න. හැබැයි ටිකක් පොඩ්ඩක් පොඩි දුරක් යන එකක් ගුවන්විදුලි සංස්ථාවෙන් උනොත් දෙනවා. අපි අපේ ඉස්කෝලේ ඒ කාලේ අපි අරගෙන දිනනවා එහෙම.
ඔව් ඒක තමයි මම හිතන්නේ හොඳම වැඩේ. මම නම් ඉදස්සේ ට්‍රාන්ස්මිටර් ටිකක් පවර්ෆුල් විදියට හදන්න කියලා සදීප අහල බාල ගාලේ මිනිස්සු කිදට ඇල බැලනවා වත්ත දොරකට ඇල ටීවී පේන්නේ කියලා.
ඔව් ඒක එහෙම වෙනවා. ටීවී පේන්නේ නැති වෙනවා, රේඩියෝ ඇහෙන්නේ නැතුව යනවා. ඉතින් මේ අනිත් channel ළඟපාල තියෙන ඔක්කොම
ඒවනම් අඩු මදු පාඩුවක් නැති වෙන බැලලා දින දාසම්මන් ට්‍රාන්ස්මිටර් එක දාලා ගිහිල්ලා මේ ඈත වැඩ කරනවාද කියලා බලන්න. මම එනකොට ගේ ඉස්සරහට ඇවිල්ලා ඒ ගෑණි බයිනවා මේ ටීවී බයින්නේ නැහැ කියලා. ඒක නිසා ට්‍රාන්සිට හදනවා කියන්නේ ටිකක් ආල බාල මිනිස්සු දරා කරගන්න තව පොලිසිය යන්න පුළුවන් වැඩක් තමයි. ඉතින් නොකිය කරා නම් ඉතින් හොයාගන්න බෑ. ඉතින් මං කියලා කරපු ඉඳා මේ ටිකක් ප්‍රශ්න තියෙනවා.
ඊළඟ ප්‍රශ්නේ ඒත් කලින් මේ අහලා තියෙන්නේ මේ ඒත් SMS වලින් ආ ප්‍රශ්නයක්. ඒ Firefox වල සිංහල Firefox වල දාලා තියෙනවානේ මේ සිංහල bloggers කියලා අපි syndicator එකෙන් අර නවතම ශීර්ෂ කියලා එනවනේ සින්ඩිකේට් වෙන එක RSS feed එක ඒ වගේ එකක් Chrome වල දාගන්න පුළුවන්ද කියලා.
තිල්ල ගුණසේකර
Chrome වල තාම නම් මේ RSS
feed එකක් නැහැ.
feed එකක් දාලා නැහැ.
තාම මේ හරියට අර මේ feed එක දැම්මම format කළවත් පෙන්වන්නේ නැහැ නේ. ඒ නිකන් අකුරු ගොඩක් පෙන්වන්නේ නේ.
තිල්ල අපිට එඩිට් කරන්න බෑද Chrome වල home page එක? home කියන්නේ ඒගොල්ලන්ගේ නේද? home එක HTML එකක්ද තියෙන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ DDL එක ඇතුළෙම තියෙන එකද? ඒක හොයලා බලලා නැහැ නේ තිල්ල.
ඒක පුළුවන් වෙන්න ඕනේ හැබැයි.
එහෙම පුළුවන් වුණා නම් අපිට පුළුවන් ඒ සමහරලට bar එකක් ඕකට ඔබන්න නේද?
ඔව් අපි ඒක පොඩ්ඩක්
try එකක් දෙමු නේද? මම කර ගල්ලා Google එකට එහෙම උනා submit කරන්න හරි බැරිය මේ අනේ පින්වත් මහතුරුනේ මේක add කරන්න කිය.
ඔව් ඒක ළඟදීම add එකම දැන් dev එක නම් සෑහෙන වෙනස් වෙනවනේ home page එක.
ඔව් ඒ වුණාට ඒගොල්ලන් බීටා සහ ස්ටේබල් වලට එන්න ගොඩක් පිටිපස්සෙන් දැන් මම දැන් ස්ටේබල් දැන් 3x වර්ෂන්ස් යන්නේ. නැඩ බීටා රිලීස් එක දැන් 4x නේ යන්නේ. 4.1 ද කොහෙද මට මතකෙ දෙයක. 4.0 හරි 4x හරි වගේ එකක් තමයි යන්නේ. 4.0. ඉතින් ඒක නිසා මේ ටිකක් පොඩ්ඩක් පස්සෙන් එන්නේ නේ.
මේ ගල්ලින් අපි මේ රන්දීර ගැන කතා කර කර ඉන්න ප්‍රශ්න අහලත් නැහැ කියලා.
ඔව් රන්දීර නැත්නම් ඇත්තටම අපි පාළුවෙන් හිටියේනේ රන්දීර කියන්නේ. රන්දීර කියන්නේ අපේ ටෙක් කතාවල සාමාන්‍යයෙන් හැමදාම ප්‍රශ්න තුන හතරක් අහන මල්ලි කෙනෙක්. ඉතින් ඒ මල්ලි නැතුව අපි නම් ගොඩක් මේ පාළුවෙන් හිටියේ. හැබැයි මල්ලි අහපු ප්‍රශ්න ටිකක් අහපු එක තමයි අවුල.
ඔව් ඒ අපි අහලා තියෙන්නේ මේ ප්‍රොක්සි එකක් කින් කරන්න පුළුවන් මොනවාද? සයිඩ් බ්ලොක් කරන මේ බ්ලොක් කරන ප්‍රොක්සි එකක් යොදා ගන්න පුළුවන්ද කියලා. ඔව් ඒක කරන්න පුළුවන්. මේ අනිත් ප්‍රොක්සි එකක් කියන්නේ මොකද්ද කියලා අපි පැහැදිලිව කතා කරා මේ පසුගිය වැඩ දන්නවද? ඒක පොඩ්ඩක් බලන්න පුළුවන් නන්නේ.
ඔව් ඉතින් අන රන්දිර මල්ලී ඉතින් ආදරෙන් මතක් කරනවා. අපි ඉතින් ඉස්සර බයිට් කරනවා මල්ලිවනේ. අපේ පාළුත් නැතුව නනේ මල්ලි ඒ දවසේ ප්‍රශ්න අහන්න නැතුවනේ. ඉතින් එහෙනම් මේ ඊළඟ ප්‍රශ්නට යමු.
ඔව් මේ ඊළඟට මහේෂ් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේ එයාගෙන සමහර කට්ටිය කියනවා කියලා තමයි කියලා තින්නේ
කටකට.
ඔව් මේ Windows මේ පයිරේට් කොපි එකක් අප්ඩේට් කරනකොට Microsoft එකෙන් ඩෙන්ටිෆයි කරගන්නවලු මේ ඒක මේ ලීගල් කොපි එකක් නෙමෙයි කියලා. ඒක අපිට ඊට පස්සේ කෙලින් කියන්නේ නැතුව මේ කම්පියුටර් එකේ පර්ෆෝමන්ස් ඒගොල්ලෝ අඩු කරනවා කියලා නිකන් රහසෙන් අඩු කරනවා කියලා එහෙම කියනවලු. ඒක ඇත්තද කියලා අහනවා.
ඇත්තටම Microsoft කෙලින් කියන්නේ නැතුව නෑ, කෙලින්ම කියනවා ලොකු බැජ්ජයක් කියලා ඉලි ජෙන් නොට් ජෙනුවින් සොෆ්ට්වෙයා කියලා.
ලොග් වෙන කලිනුත්
කියනවා. ලොග් වෙන කලින් ලොග් වෙන කොටත් කියනවා මේ ලොකු බැජ් එකක් ඇවිල්ලා පේනවා මේ නොන් ජෙනුවින් සොෆ්ට්වෙයා කියලා. නොකිය එහෙම ප්‍රොෆෝමන්ස් අඩු කිරීමක් නම් කරන්නේ නැහැ.
ඒක ඇත්තටම අඳුරගත්තොත් නොකිය ඉන්නේ නැහැ. ඒක නම් කරන මොකටම කියනවා.
ඔව් දැන් ළඟගෙන ඉනම් මේ වර්ඩ් වලටත් ඒ දේ කරනවා ඒගොල්ලෝ බුද්ධික. වර්ඩ් ඒ කියන්නේ ඔයගලන් ඔෆිස් පැකේජ් එක ඇප්ලිකේෂන් උත් සර්විස් පැක් සහ අප්ඩේට් කරනවා නම් රන් ස්ටාර්ට් වෙනකොට ඒගොල්ලෝ කියනවා මේක ජෙනුවින් එකක් නෙමෙයි. මේක ගැන දැනගන්න ඕනේද කියලා අහලා හැබැයි කන්ටිනියු කරන්න දෙනවා. ඔව් හැබැයි අලුත් ජෙනුවින් ඇඩ්වාන්ටේජස් නොටිෆිකේෂන් එකේ ඒගොල්ලෝ ඒ කියන්නේ Windows වලදී නම් දැන් අර ඉස්සර කළු ස්ක්‍රීන් එකක් විතරක් බෑ. ඒ කියන්නේ වෝල්පේපර් එක චේන්ජ් කරන්න බැරි ගන්නවා ඒගොල්ලෝ. ඒක දැන් කරන්නේ නැහැ බුද්ධික. වෝල්පේපර් එක දැන් චේන්ජ් කරන්න පුළුවන්. ඒගොල්ලෝ නොටිස් එකක් පෙන්වන එක තමයි වෙන්නේ genuine advantages notification කියලා. අනික Microsoft කට්ටිය හොරෙන් මේක identify කරලා මේ දේ කරනවත් නෙමෙයි. live updates install වෙනකොට ඒගොල්ලෝ වෙනමම එකක් install කරනවා genuine advantages notification tool එකක් කියලා. ඒක මාසෙට සැරයක් ඒගොල්ලෝ install කරනවා. ඒකෙන් තමයි ඩෙන්ටිෆයි කරන්න මේක ජෙනුවින් එකක්ද නැද්ද කියලා. ලයිව් අප්ඩේට් එක මැනුවලි රන් කරනවා නම්, ඒ කියන්නේ ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මැනුවල් කියන එකට ගිහිල්ලා ලයිව් අප්ඩේට් පැචස් ටික දානවා නම් ජෙනුවින් ඇඩ්වාන්ටේජ් ටූල් එක ස්කිප් කරලා යන්න පුළුවන්. හැබැයි IE8 වගේ එකක් හරි නැත්නම් Windows Security Essential වගේ එකක් ඉන්ස්ටෝල් කරන්න යනවා නම් අනිවාර්යෙන් ඒගොල්ලෝ ජෙනුවින් චෙක් කරලා ජෙනුවින් නෙමෙයි නම් ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නැහැ. ප්‍රශ්නක් තියෙනවා බුද්ධික. වෙලාවත් ගිහිල්ලා අපි පැය දෙකකට නෑ තම පැය එකයි කාලක් වගේ. අද බොරු ටිකක් ගොඩක් කිව්වනේ. ඊළඟට එකට මාර්ගෙමනේ.
ඔව් ඊළඟ ප්‍රශ්නෙට ගියොත් ගාලින් මේ ජානක ප්‍රශ්නයකුත් නෙමෙයි අත්තටම. යහලා තියෙන මේ අද දවල් ලැබු එකක් මං හිතන්නේ මේ ටෙක් කතා තාම ගිය සතියේක තිබුණ නැද්ද කියලා. එයා ලයිව් අහන්නේ කෙනෙක් නෙමෙයි මේ. එයා කියනවා UAE වල එයා ඉන්නේ මේ ඔෆිස් යන ගමන් iPod එකෙන් තමයි අහන්නේ කියලා. ඩවුන්ලෝඩ් කරගෙන.
ඔව් දැන් අපි කට්ටියට iPod කිව්වම කිව්ව මේ ටෙක් කතා ෆීඩ් එක කෙලිම iTunes සපෝටර්. ඒ කියන්නේ ඕගොල්ලෝ ටෙක් කතා වල දකුණු පැත්තේ තියෙන iTunes කියලා ක්ලික් කරනවා. iTunes වල ඔටෝමැටිකලි ඕපන් වෙලා ඊළඟ දවසේ iTunes ඕපන් කරලා අපේ තියෙනවා නම් අලුත් එපිසෝඩ් එකක් ඇවිල්ලා ඒක ඩවුන්ලෝඩ් වෙනවා. එතකොට සින්ක් කරා නම් iPhone එකක් හරි iPod එකක් හරි දිනන එකට සින්ක් වෙලා ටෙක් කතාත් කොපි වෙනවා.
ඔව් ජානකට මේ කියන්නේ තියෙන ගිය සතියේ තියුණ ඇත්තටම දාන්න බරක් කරන්නේ.
ඔව් ඒකට වගකීම බාර ගන්න නැහැ මන්නම්. මොකද මම වෙලාවට දැම්මා. දාලා ඉතින් මම හැමදාම වෙන දෙයක් ගත්තාම මම එඩිට් කරලා අප්ලෝඩ් කරලා පෝස්ට් එක ලියලා කට්ටියට කියනවා මේක චෙක් කරලා බලලා දාන්න කියලා. ඉතින් ඒ චෙක් කරලා බලමු නෑපුණේ තිය අයව අල්ලගන්න. ඔව් හර්ෂණ නම් ඇත්තටම මේ පාර නම් ඇත්තටම සාධාරණ හේතුවක් තියෙනවනේ බුද්ධික. ඔව් බැලඳනේ මේ මේ කාලෙන් පොළ තිබ්බට මේ පාර විතරයි හර්ෂණ හරි සාධාරණ හේතුවක් තිබ්බේ.
බය නැතුව කියන්න පුළුවන් නේ මේ සරේ.
ඔව්
මේ ඊළඟ ප්‍රශ්නට ගියොත් පංචල තමයි අහලා තින්නේ. LED ඉන ප්ලාස්මා LCD DLP ඕකෙන් හොඳම මේ මොන જાතිය ටීවීද කියලා අහනවා. මොන මොඩල් එකේ ඒවද කියලා අහනවා.
මං ඉතින් ආස මාතෘකාවක් මම බැලුවේ ටෙක් කතා ඇති වේද කියලා ඔක් ගැන කතා කරන්න. LED TV නම් නැහැ බුද්ධික. OLED backlit කියලා මේ කියන්නේ LED backlit නම් තියෙනවා. ඒ කියන්නේ backlight එක LED වෙනවා. ඒව හැබැයි plasma නෙමෙයි, ඒව LCD. ඊපස්සේ LED කියලා කියන්නේ light emerging diode ඔය TV වල, computer වල පත්තින light වල තමයි LED කියන්නේ. උනට දැන් මේ technology TV වලට හරි LCD screens වලට හරි plasma වලට හරි අරන් තියෙන මේ LED backlit කියලා. මොකද LCD එකේ පිටිපස්සේ අපිට ආලෝකය දෙන්නේ මේ fluorescent light දෙකකින්. උඩ සහ යට තියෙන. මේවට ගොඩක් විදුලිය වැයෙනවා, මේවේ ආයු කාලය අඩුයි. ඒක නිසා පිටිපස්සට LED back, ඒ කියන්නේ LED light සුදු පාට LED array එකක් කියලා කියන්නේ. පිටිපස්සේ light ගොඩක් තියෙනවා. ඒවට තමයි LED backlit කියන්නේ. මේවෙන් ඉතින් පොඩ power consumption ගොඩක් අඩු වෙනවා. තව එකක් තමයි මේ area වලට black, දැන් LCD වල තියෙන plasma සහ LCD බලවම තියෙන ප්‍රශ්නයක් තමයි plasma එකක් පාවිච්චි කරනවා නම් හොඳ එළිය තියෙන තැනක plasma පාවිච්චි කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එළිය තියෙන තැනක නෙවෙයි, එළිය නැති තැනක වගේ නම් plasma එක තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ජනේල ඒ වගේ දේවල් තියෙනවා plasma වල ගොඩක් වෙලාවට මේ අර reflections එනවා. හැබැයි colors වල ඉන්න plasma හිලෙන් තියෙනවා. plasma TV ගොඩක් බරයි. ආයු කාලෙත් පොඩ්ඩක් අඩුයි LCD වලට වඩා.
රත් වෙනවා වැඩි.
burning effect එකක්. burning effect එකක් කියලා කියන්නේ එකම image එක එකම තැන ගොඩක් වෙලා තිබ්බම මේ burn වෙන්න තියෙන හැකියාව ටිකක් වැඩි කියලා තියෙනවා. අලුත් ඒවා නම් මේවා දැන් ඇත්තට plasma හදන එක ගොඩක් සමාගම් වලින් නවත්තලා තියෙනවා. මේකට හේතුව තමයි LCD ලාභ වීම සහ NN ප්‍රසිද්ධ වෙන එක. LCD TV එකක් ගත්තම LCD වල තියෙන එකම disadvantage එක තමයි කළු ගතිය අඩු වෙන එක. මේක හැබැයි ඔයා හොඳට TV එක බලන්නේ ලයිට් දාපු හොඳ රූම් එකක නම් මේ ප්‍රශ්නේ ගොඩක් වෙලාට එන්නේ. අර මං කලින් කිව්වාගේ දැන් මේ LED backlit එකක් නම් LED මේ TV එක LCD එක ගොඩක් වෙලාට local dimming කියලා එකක් තියෙනවා. local dimming කියලා කියන්නේ LCD එකේ කළු පෙන්වන හරියේදී LCD එකත් LCD එකේ LED draw කළු, ඒ කියන්නේ යා dim කළා, ඒ හරිය පොඩ්ඩක් backlit එක අඩු කළා, එතකොට පොඩ්ඩක් කළු ගතිය වැඩිවෙන්න පෙන්වන්න උත්සාහ කරනවා. හැබැයි මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය local dimming පිටිපස්සේ කරනකොට අර edges වලින් smudge වෙනවා පොඩ්ඩක්. ඒ කියන්නේ කළ එකක් සහ කළු සහ වර්ණය වෙනස් වෙන තැනදී පොඩ්ඩක් backlit dim කරනකොට අර මොකද pixel එකක් සහ LED එකක් අතර තියෙන වෙනස ගොඩක් වැඩි හින්දා පොඩි difference එකක් තේරෙනවා. අනික තමයි LCD වල pixel response time එක ගොඩක් plasma එක බලනට වැඩි හින්දා ටිකක් high motion තියෙන වෙලාවදී පොඩ්ඩක් පරණ TV වල නම් පොඩ්ඩක් මේ motion එක හරියට smoothly යන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේකට refresh rate දැන් 120 refresh rate තියෙන TVs තියෙනවා. දැන් pixel response time එක ගොඩක් වැඩි කරලා
තියෙනවා. monitors වල තියෙන නේද කලින්. තව millisecond 5ට අඩු නැතිව තියෙනවා තාමනේ.
ඔව් දැන් නම් බුද්ධික අලුත් TVs වල මේක ගොඩක් දුරට හදලා තියෙනවා. පෞද්ගලිකවම TV එකක් ගන්නවා නම් මගේ නම් recommendation එක LCD TV එකක් ගන්න. DLP කියලා කියන්නේ නේද Digital Light Projection කියන DLP කියන ඒවා දැන් ඇත්තටම මේ පාවිච්චි නේවත් නෙමෙයි බුද්ධික. ඒ කියන්නේ පාවිච්චි වෙනවා මේ ගොඩක් ඔය projection TV ඒ වගේ වලට තමයි DLP පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේ ගන්නම් ගන්න එපා. මම නම් කියන්නේ LCD එකක් ගන්න කියලා. මොකද LCD ඉස්සරහට ඇවිල්ලා තියෙන LCD ගොඩක් හොඳයි. ටිකක් හොයලා බලලා LED වගේ එකක් ගන්න. මේවා එක එක ටෙක්නොලොජි තියෙනවා. මේ LED වගේ එකෙන් වෙන්නේ පොඩක් විදුලිය වයින් වීම තවත් ගොඩක් අඩු වෙනවා. LED backlit. LED කියන්නේ ඇත්තනම LCD එකේ පිටිපස්ස ආලෝකමත් කරන්න fluorescent එනුවට LED පාවිච්චි කරන එක. ඒවා ලැප්ටොප් වලත් දැන් එනවා.
මේ දැන් අර OLED එනවනේ පොඩි screen වලට එහෙම.
Zoom HD එකේ තියෙන OLED screen එකක්. OLED වල තියෙන disadvantage එකක් තමයි බුද්ධික bright එළියකදී. ඒ කියන්නේ අපි එළිය ඉන්නවනම් sunlight එහෙම තිබ්බත් එහෙම OLED අන්තිම charger.
ඒක කණින් මේ ලොකු screen වලට එනවද?
OLED ඇත්තටම තාම නෑ බුද්ධික. ඒ කියන්නේ පොඩි screen තමයි එන්නේ. ඒ කියන්නේ තාම technology එක ඒගොල්ලෝ මොකද OLED කියන්නේ මේ organic light imaging කියන එක. මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද ඒකට හරියටම කිව්වොත් organic කියලා කියන එක සිංහල වචනය. මේක ඇත්තටම වෙන්නේ කරන්ට් එක ෆ්ලෝ වෙනකොට එක එක තියෙන කිමිකල් සයි කාබනික සයිල වගේ ඒවා කලර් එක රිෆ්ලෙක්ෂන් වෙනස් වෙන එක. මේක ගැන ලේස් තුනකට තමයි තියෙන්නේ බුද්ධික. ඒක ගැන ඉස්සරහක් මට බ්ලොග් එකක් ලියන්නත් හිතිලා තිනා. මොකද OLED වල කලර්ස් LCD එක බැලුවොත් මාරම ලස්සනයි බුද්ධික. ඒ කියන්නේ කලර්
දැන් ගොඩක් මොබයිල් ෆෝන් වලට එහෙම මේ ඒව දාන්න බලාපොරොත්තු වෙනවා
කියලා මම හිතන්නේ. දැනට කමර්ෂියලි ගොඩක්ම පාවිච්චි වෙන එකම එක තමයි මේ Zoom HD device එක. ඒකේ OLED screen එකක් තමයි තියෙන්නේ.
මේ
අපේ මේ ලකින්දු චැට් රූම් එකේ හල් දෙප්පේ මේ ටාස් මැනේජර්ගේ පෙන්වන්න හැල යූස් නේම් එක. ඒකට කලින් අර කොලම් ඔන් ඔෆ් කරන්න බලන්නේ.
ඔව් කොලම් එක ඇහිලා ඇති. ඔව්.
ඔව් ඒකේ මේ ලකින්දු මේ ඔය කෝ ප්‍රොසෙස් නේම් එක හරි තියෙන තැන රයිට් ක්ලික් කරාම ටික් දාන්න බලන ලිස්ට් එකක් එනවා. එතනින් යූසර් නේම් සිලෙක්ට් කරා නම් ඔයාට පෙන යූසර් නේම් එක.
ඔව් මයි දැන් ඊළඟ ප්‍රශ්නේ නම් මයි දැන් අපි ටීවී ගැන ඕනට දර කතා කරා.
මේ කලින් තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් ඔය LCD ගැන කතා කරමු ඉන්න.
ඔව්.
මේ දැන් LCD සාමාන්‍යයෙන් දැන් ස්ක්‍රීන් එක අඟල් 21 විතර වෙනලා ඊළඟ ස්ටෙප් එකට යනකොට 26 ඔය වගේ ගණන් වලට යනකොට මේ ගානේ ලොකු වෙනසක් වෙනව නේද?
ඔව් ඒක තමයි බුද්ධික මේ LED ලොකු ස්ක්‍රීන් මැනුෆැක්චර් කරන් ටිකක් අමාරුයි මොකද මේ බුද්ධිකක් දන්නේ නැති මේ ලංකාවේ LCD ගන්න ගියාම ඩෙඩ් පික්සල් කියන්නේ.
ඔව්.
ඒ කියන්නේ පික්සල් සමහරව වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ කියන්නේ මේක හොඳට මඳුර ගන්න එකත් පුළුවන් ගැතයි කොළපාටේ තමයි ඒ පික්සල් එක පේන්නේ. ඉතින් මේ LCD එක ලොකු වෙන බුද්ධික මේ ඩෙඩ් පික්සල් ප්‍රමාණය එන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මේක මිනිමයිස් කරන්න ඒගොල්ලන්ට ගොඩක් මහන්සි වෙනවා මේ LCD එක ලොකු වෙනකොට. ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ බුද්ධි ගාණ වෙනස වෙන්නේ අතර. මේ ලොකු LCD එකක් කරනකොට ටෙක්නොලොජි සමානලට භාවිතා කරන්න තියෙන ක්‍රම වෙනස් වෙනවා. අනික මේ ලංකාවේ අලුත් මතයක් පහත්වාගෙන යනවා මේ මේක මේ කඩල බඩුවේ ගන්න කට්ටිය කියන්නේ. මම TV එකක් ගන්න කියලා මේක මම ඇත්තටම ගන්න ගිය TV එකේ නම Atom කියලා එකක්. මේක කරන්නේ FC computers. ගන්න ගියාම මේගොල්ලෝ කියනවා මේ ඩෙඩ් පික්සල් මම හිතන් තිල්ලත් හිටේද නේද?
ඔව්.
ඩෙඩ් පික්සල් එකක් තියෙනවා TV එකේ. මම කව මෙතන ඩෙඩ් පික්සල් එකක් තියෙනවා. දැන් ඉතින් ඩෙඩ් පික්සල් එන්නේ නැති මේ LCD එන්නේ නැහැ නේද? ඉතින් ඩෙඩ් පික්සල් එකක් තියෙනවල හැම එකේම.
දැන් කලින් එක මට ප්‍රැක්ටිකලි වුණා මේ නුවර ගිහිල්ලා LCD එකක් ගන්න. LCD මේ මොනිටර් එකක් ගන්න ගිහිල්ලා මේ කම්පියුටර් එකට ඒ කඩේ තිබ්බ ඩිස්ප්ලේ තුනක් ගලවලා බැලුවා හැම එකේම මැද හරියෙන් වෙන්න තියෙනවා ඩිෆෙක්ටිව් පික්සල් එක.
ඔව් ඒක අනික වොරන්ටි වලටත් මම දන්න තරම් ඩෙඩ් පික්සල් සමහර 8ක් කියන සමහර 5ක් කියන ඉන්නෝනේ වොරන්ටි ක්ලේම් කරන්න. ඉතින් මේකට හේතුව තමයි ලංකාවට ගේන්නේ බුද්ධි කර සමාගම් වලින් මේ ඩෙඩ් පික්සල් නම් මේවා ග්‍රේඩ් මේ
ක්වොලිටි චෙක් එක
QA ෆේල් වෙලා එලියට දානවා. මේ QA ෆේල් වෙච්ච අපේ අය අඩුවට ගෙනල්ලා මේ අඩුවට විකුණනවා.
ඒක පාරටම නිකන් අඩු වෙනානේ නේ.
ඔව් LCD ඒක තමයි ප්‍රශ්නේ. ඇත්තනම් මේ ඩෙඩ් පික්සල් තියනනේ මොන්ටරේ ගන්න එපා. මොකද ඒක QA ෆේල් වෙච්ච මොන්ටර් එකක්.
ඔව් දැන් එයා මම ඒ කඩේට ගියාන් පස්සේ එයා ඒ මොන්ටර් ගෙන්නන ඒජන්ට් එක කෝල් කළා බැලුවා. එයා කියනවා මේ සාමාන්‍ය දෙයක් නේ මේ ඩෙඩ් පික්සල් එක තියෙන එක.
ඔව් එහෙම ඩෙඩ් පික්සල් එනවා. දැන් මං ගත්ත TV එකේ ඩෙඩ් පික්සල් තියෙනවනේ. මගේ ලැප්ටොප් එකේ ඩෙඩ් පික්සල් තියෙනවනේ. මං අපේ ඔෆිස් එකේ තියෙන හැම මොන්ටර් එකම ඩෙඩ් පික්සල් තියෙනවනේ. එහෙම එකක් නෑ. මේගොල්ලෝ මේ අර අපේ කට්ටිය කුණු බඩුවනේ කියන්නේ. මොකද අපේ අය හොයන්නේ ලාබෙට බඩුවක්. ඉතින් අර විදිහට තමයි යන්නේ. දැන් තිල්ලන ලැගෙද තියෙන LCD දෙකේම ඩෙඩ් පික්සල් නෑ නේද? ඒක තමයි. ඒක අර හොඳ එකක් ගත්තම ප්‍රශ්නේ නෑ.
ඒක මේ ටක් ගාලා බලන්න පුළුවන් අනිවාර්යෙන් LCD එකක් ගන්නේ ඉතින් ඔන් කරලා බලන්න කඩේදී
ඔන් කරලා බ්ලැක් කරන්න ස්ක්‍රීන් එක තනි කර ඒක එකපාර බ්ලැක් කරලා බලන්න
එකපාර පැත්තෙන් වගේ මොකක් සමහර
එකපාර වයිට් කරන්න බ්ලැක් කරපු ගමන් kolabada.app වෙනවන .com තමයි ඔව් ඊළඟට
මේ පංචලමයි ප්‍රශ්න අහලා තින්නේ මේ Teams දැම්මම කම්පියුටර් එක slow වෙනවද කියලා අහලා
තියෙනවා. ඔව් ඔව් ඔව්.
Teams කියවම ඉතින් අර තියෙන effect අනුව තමයි නේ.
ඔව්.
සරල Teams එකක් දැම්ම නම්
visual effect, sound effect ගොඩක් එනවනේ එක එක වෙනවනේ.
මේකට ඉතින් අර එක එක ලස්සන දේවල් පෙන්වන්න RAM එක භාවිතා කරනවා, processor එක භාවිතා කරනවා. එතකොට ඉතින් පොඩ්ඩක් slow වෙනවා.
මම නම් කම්පියුටර් එකක් ගත්ත ගමන් කරන එක තමයි මේ visual effect off කරන එක.
ඒක නම් මේ මං එච්චර කැමති දැනන්නේ මට ලස්සනත් ඕනේ
මමත් ඒක හොඳයි කරන්නේ හරි
ඒ කියන්නේ ඇත්තට වැඩ කරන මේසු බලන් ගියාම නේද ඒක එහෙම කියලා ඉදාගමු ඉතින්
මේ ඊළඟට කසුන් කියලා තියෙන ටෙක් කතා කරන්න මේ වාරිය පොලෙන්න කියලා මේ ඒකත් බලමු නේද අපි
වාරිය බලනම් හොඳ පැත්තක් නේද
ඔව් ඒ පැත්ත ඩොටේ මැදිද කියලා අහලා තියෙනවා ඇති නේ
අපි ඩොටේ ඉඳන් එන්නේ ඩොටෙන් ඩොටර ඩබල් ඩොට්
ඇති ඇති ඒ පැත්ත ඇති ටික වැඩිත් එක්ක ඊළඟ ප්‍රශ්නෙට යමු අදහසක් කියලා දෙන්න මේ සංජීව තමයි අදහස කියලා තින්න මේ ටෙක් කතා කරනකොට දැන් අපි කරන්නේ සාමාන්යයෙන් මේ ප්‍රශ්න වලට උත්තර දීගෙන යන එකනේ ඊට අමතරව මොකක් හරි ටොපික් එකක් එක දවසක තෝරගෙන ඒක ගැන සරින් සරේ කතා කරමු.
චෝදනාවක් තියෙනවා මේ පොඩ චැට් රූම් එකට නම් අර අපි එක්කෙනෙක් කියවන HP ලැප්ටොප් එක විස්තරෙන් අනිත් එකක් දාන්න බෑ කියලා. ඉතින් ඒකට හේතුව අපි කිව්වා චැට් මේ වැඩසටහනේදී මේකට හේතුව තමයි මේ අර සටහ hard disk තියෙනකොට XP සහ අනිත් OS මේ සටහ native mode එකේදී වැඩ කරන්නේ. ඒකට hard drive ඒ කියන්නේ setting වලට ගිහිල්ලා සටහ mode එකේ තියෙනවා native ද කියලා අහනවා. නේටව නෙම කම්පටිබල් කියන මෝඩ් එකට ස්විච් කරන්න වැඩ
කරනවා. ඊළඟට මේ SMS වලින් අප ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි යාළුවෙක් ගන්න හදන ලැප්ටොප් එක. එයාන මේ රළු භාවිතයට හොඳ ලැප්ටොප් එක මොකද්ද කියලා.
LG.
LG.
ඉතින් ඕනේ මම මේ ලැප්ටොප් එක අවුරුද්දක් පාවිච්චි කරන්නේ.
මෑනේ රළු පාවිච්චි
කරන්නේ. නෑ නෑ මෙතන Acer එකකුත් තියෙනවා මේ රළු පාවිච්චි කරපුනේ.
ඒකේ උන්ට ඕක වෙනවනේ.
ඒක රළු කිව්වට ඒක රළු බොරළු පාවිච්චියක් තියන්නේ.
ඔව් එහෙම කිව්වට ගොඩක් වෙලාට රළු පාවිච්චිය සාමාන්‍යයෙන් හොඳ බුද්ධික IBM ලැප්ටොප් වගේ තමයි. ටික රෆ් යූසේජ් එකට හොඳයි.
අර කොටු කැත එකද?
ඔව් ඔව්. IBM කියන්නේ කැත මොඩල් එක.
ඒකයි මේ Sony ලැප්ටොප් එහෙමත් තියෙනවා නේද කාලින් නිකන් බැලුවාම පේනවා නිකන් ගලක් වගේ පේන්නේ නේ. ඒ වගේ මේ ගණන් තමයි තිය වැඩි නේ. ඊළඟ ප්‍රශ්නෙට යමු. රන්දීර මල්ලිය අයහලා දින ප්‍රශ්නය. මේ
රන්දීරට එක පාට අපි මතක් කළා නේද?
ඔව්. මේ ටොරන්ටෝ ලින් ඩවුන්ලෝඩ් කරන ෆිල්ම්ස් මේ ක්වොලිටි එකේ විදිහටම තියාගෙන සබ්ටයිටල් එක DVD ප්ලේයර් වල බලන්න පුළුවන් විදිහට DVD එක රයිට් කරන්න පුළුවන්ද කියලා.
දැන් ගොඩක් ඒවා මේ පුළුවන් නේද බුද්ධිකේ DivX
ප්ලේ කරලා DivX සපෝට් කරන ඒවා දිනවනේ
දැන් මල්ලියෝ DVD ප්ලේයර් එක විසිකල්ලා දාලා මීඩියා ප්ලේයර් එකක් ගන්න හાર્ඩ් ඩිස්ක් තියෙන හાર્ඩ් ඩිස්ක් බේස් මේ මන් දන්න දන එක අපි ගුණන් දෙන රුපියල් 7000කට දුක මේ නෑ ඇත්තටම කිව්වොත් එහෙම මේ බුද්ධික මේ දැන් ගොඩක් DVD ප්ලේයර් වල මේ DivX කෙලිම සපෝටඩ්
ෆ්ලෑෂ් ගහන්න බුල
ෆ්ලෑෂ් ගහන්න බුල ඉතින් DVD එකට සබ්ටයිටල් උත් ගොඩක් කරලා පික් කරන්න මේ ප්ලේයර්ස් නේද එහෙම කරානම් මයි දැන් ලේසි වේව් අරකට
දැන් මේ හොඳ බ්‍රෑන්ඩ් එකක් නෝ ගැ චයිනීස් ඒවා තියෙනවා හැම ෆීචර් එකක්ම තියෙනවා.
ඔව් අනිත් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දැන් ඔය දැන් ඔයාට ඕක දැන් DVD එකට කන්වර්ට් කරනවා කියන්නේ මේක රී එන්කෝඩ් වෙලා දැන් ඒ කියන්නේ DivX කියලා කියන්නේ ඇත්තට MPG 4 වල එක version එකක්. ඉතින් MPG 4 ඉන MPG 2 වලට රී එන්කෝඩ් වෙනවා. ඉතින් මේ රී එන්කෝඩ් වෙනවා කියන්නේ මාර වෙලාවක් යන වැඩක් තමයි.
ඒකයි මේ ඒ ක්වොලිටි එකත් ලොස් වෙනව නේද?
ප්ලේ වෙන වෙලාවම වගේ යනවා නේද?
ප්ලේ වෙන වෙලාවට සමහරවිට වැඩි වෙලාවක් යන වෙලාවල් තියෙන බුද්ධික කම්පියුටර් යනු ඉතින් ඊට මීට හොඳයි මේ DivX ප්ලේ වෙන DVD ප්ලේයර් එකක් මම හිතන්නේ පිටකොටුවේ චයිනීස් එක රුපියල් 3000කට වගේ ගන්න පුළුවන්. ඔව්. ඒ වගේ ගත්තා. හැබැයි මම වෙලදාමක් වගේ මක් හරි කරන්න යනවා දන්නේ නැහැ. ඒ නයි ඉතින් පොලිසිය යන්න වැඩක්.
මේ ඊළඟට මේ රංග ප්‍රශ්නයක් අහලා තිනා virtual box install කරන්න හදනකොට මේ error message එකක් එනවලු. මේ ඒක කියලා තින්නේ මේ Windows ලෝගෝ ටෙස්ටිං එක කම්පැටිබල් වෙන්නේ නැහැ කියලා මේ සොෆ්ට්වෙයාර් එක මේ එහෙම මැසේජ් එකක්
එනවා. ඔව් එහෙම මැසේජ් එකක් එනවා බුද්ධික මොකක්ද දන්නවද? මේ මේක ඉන්ස්ටෝල් කරනකොට මෙයා වර්චුවල් නෙට්වර්ක් ඩ්‍රයිවර්ස් වගේක් ඉන්ස්ටෝල් කරනවා මේක. ඒ ඉන්ටර්ෆේසස් වලට තමයි මේ error එක එන්නේ. ඒක accept කරලා run කරනනම් හරි බුද්ධික.
Continue වෙනවේ කියලා නේද මොකක්ලට?
ඔව් continue වෙනවේ කියලා තියෙනවා. ඒක accept කරන්න ප්‍රශ්න නැහැ.
ඔව්. ඊට පස්සේ හැලලා තියෙනවා මේ සිංහල යුනිකෝඩ් මේ භාවිතා කරලා ලියන ලිපියක් PDF කරලා සේව් කරාම ඒක යුනිකෝඩ් නැති කම්පියුටර් එකක බලන්න පුළුවන්ද කියලා.
පුළුවන් නේ බුද්ධික.
ඔව් ඒක හැබැයි කලින් මේ අර PDF කරනකොට ඒ PDF රයිටර් එකෙන්
කරන
ෆොන්ට් එම්බෙඩ් කරන ඒවා දිනවා. මේ සමහර ඒවා දිනවා ෆොන්ට් අර සිස්ටම් ෆොන්ට් යූස් කරලා කරන ඒවා. ඒ වගේ වෙලාවට නම් පේන්නේ නැහැ. හැබැයි ෆොන්ට් එක එම්බෙඩ් කරොත් පේනවා ගොඩක් වෙලාවට.
ඔව්. ඊළඟ ප්‍රශ්නේ යමු නේ බුද්ධික. ඩග්ගල ජම්ප් කරමු ජම්පින්.
ඊළඟ ප්‍රශ්නේ කාලින් කියලා තියෙන්නේ මේ යාගේ ඇන්ටිවයිරස් එක ගැන කැස්පර්ස්කි 2010
මේ හරි මේකට උත්තරේ මම දන්නවා. හොයිදන්නේ මේ දුෂ්‍යන්ත පාවිච්චි කරන්නේ මොබිටෙල්. මොබිටෙල් HSDPA. මොබිටෙල් HSDPA පාවිච්චි කරනකොට මේ කැස්පර්ස්කි එකෙන් ඇලර්ට් කරනවා 10 ඩොට් කියලා IP range එකක් ඇවිල්ලා ඔයාගේ කම්පියුටරේට කනෙක්ට් වෙන්න හදනවා කියලා. මේක ඇත්තටම මේ P2P issue එකක් තියෙනවා මොබිටෙල් එකේ මේ දවස් දෙක තුනේ local ඒ කියන්නේ local අනිත් HSDPA users ලගේ කම්පියුටර් වල වෛරස් local IP range එක අතර යනවා. මේක මම මොබිටෙල් කට්ටියට කිව්වා. EA RAM 9 ඉඳන් මේක ඒගොල්ලෝ හදලා තිබ්බා බුද්ධික. දැන් ඒ ප්‍රශ්නේ නැහැ.
ඔව්. ඊළඟට මේ රන්දීරම ආයි ප්‍රශ්නයක් අහලා තිනවා. මේ time stopper කියලා software එකක් ගැන අහලා තින්නේ. මේක URL එකක් දීලා තිනවා timestopper.tk කියලා. මේ ඒකේ තියෙන විදිහට ඒක ලංකාවේ කෙනෙක් නිපදවුවද්ද කියලා දාලා තිනවා. ඒකේ ඇත්තටම මම ගිහලා බැලුවා මේ contact එකේ තියෙන හැම තමයි. ඊළඟට ඒ software එකෙන් කරන වැඩේ නම් ඒකේ සඳහන් වෙන විදිහට මේ අපිට ට්‍රයිල් වර්ෂන් එකක් පාවිච්චි කරනකොට අපි හිතමු දවස් 30ක් දුන්නා කියලා මුලදී දවස් එකක අඩු වෙවි යනවනේ. අන්න ඒ වගේ දේවල් නවත්ත ගන්න එක තමයි සොෆ්ට්වෙයාර්ගේ පර්පස් එක කියලා තියෙන්නේ. ඒක ඉන්ස්ටෝල් කරලා ට්‍රයි කරලා බලන්න බැරි වුණා. තිල්නටත් බැරි වුණා නේ. ඔව් ඒක අපි ට්‍රයි කරලා කියන්නම් මේ කොහොමද කියලා සොෆ්ට්වෙයාර් එක. ඇත්තටම ඉතින් ඒකේ තියෙන විදිහට ලංකාවේ කෙනෙක් හදලා තින්නේ මේ සතුටු ඒකනේ. ඒක සීනෙට් එකෙත් තියෙන ඩවුන්ලෝඩ් එක download.com එකකින් ගන්න. ඒකෙත් තියෙන හැබැයි මේ spyware free කියලා එහෙම අර ඒගොල්ලන්ගේ දානවන්නේ මේ සර්ටිෆයි කරලා.
ඔව්
ඒ විදිහට.
බුද්ධික අපි ඊළඟ ප්‍රශ්නේ පොඩ්ඩක් එක්කතා එක අද නවත්තමු නේද බුද්ධික?
ඔව් ඇත්තටම තව ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ අද වෙලාව ගිහිල්ලා අපි තිල්නගේ පාටියක් තියෙනවනේ.
ඔව් ඒක තමයි. පාටියක් තියෙනවා. මේක මම හිතන්නේ උද්දිතකට අද අද දවසේ අපේ අන්තිම ප්‍රශ්නේ වෙන්නේ. උද්දිත අහනවා බුද්ධික මේ ඩොමේන් එකක් ලාභදායි ක්‍රම මොනවාද ගන්න පුළුවන් කියලා. ඩොමේන් එකක් ගන්න පුළුවන් ලාභදායි ක්‍රම තමයි ඉතින් මම හිතන්නේ අඩුවටම ඩොලර් 6ක 7ක 8ක් වගේ වෙනවා නේ තිල්න. ඊට අඩුවෙන් නම් ගන්න අමාරුයි. ඩොමේන් එක අනුව තීරණය වෙනවා. සාමාන්‍ය ටෙස්ට් කරන්න
ඉගෙන ගන්න .com එකක් නේද?
ඔව් ටෙස්ට් කරන්න ඉගෙන ගන්න වගේ නම් කරන්නේ ගොඩක් වෙලාවට හොඳ වැඩේ තමයි .tk වගේ නොමිලේ දෙන ඩොමේන් එකක් කරන් පුරුදු වෙලා පස්සේ අලුත් එකක් ගන්න. හෝස්ටින් ප්ලෑන් එකක් නොමිලේ ලබන්න නොමිලේ හෝස්ටින් ප්ලෑන් එකේ ඩොමේන් එක සම්බන්ධ කරන්න ප්‍රශ්න මතුවෙන්නේ. ගොඩක් වෙලා නොමිලේ හෝස්ටින් දෙන අය ඉන්නවා. ඒකට අර වගේ .tk නොමිලේම එකක් කරන් මේ ටික අත්හදා බලන්න උදිත. ඊට පස්සේ ඔයාලට තීරණය කරන්න පුළුවන් මේක හොඳ දෙයක්ද නැත්නම් කොහොමද කියලා නේද බුද්ධික? ඒක තමයි දැන් හොඳම වැඩේ නේ.
ඔව්
පොඩ පුරුදු වුණාට පස්සේ සල්ලි දෙල ඩොමේන් එකක් ගන්න මේක කොහොමද හොඳද කියලා බලන්න.
ඔව් මේ ඒකම ඉතින් ටෙක් කතාද අපිට මෙතනින් නවතින්න වෙනවනේ.
ඔව් ඒකම සදීපගේ පොඩ්ඩක් කෝල් එක කට් වෙලා මම සදීපට ගාන. සදීප අපිත් එක්ක ඉන්නවද?
ආ ඉන්න.
සදීප නිදා ගන්න යන්න හදන්නේ. මම ඉතින් chat එකේ කට්ටිය ගොඩක් කට්ටිය නිදා ගන්න ගියා. එහෙනම් අදට සුබ රාත්‍රියක් කියලා ටෙක් කතා නවත්තමු.
ඔව් සදීප ඉතින් බොහොම ස්තුතියි මේ
ඔව් ආවට.
මේ කමරක් විතර අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. මේ ආ ඊළඟට වෙලාව තියෙන විදිහට බලමුනේ මේ වගේ දේවල්
කතා කරලා. ඔව් ඉතින් ඒදී සදීපව අපි දිගටම ගන්න අදහසක් තියෙනවා. සදීපගේ අකමැත්තක් නැති වෙයි කියලා ඉතින් අපි දෙන්න ගොඩක් කලින් නම් ප්ලෑන් නම් කරා නේ සදීප. ඔව්
එහෙම නම් කරා. ඉතින් පුළුවන් ඒ වෙලාවක පටන් ගමු.
ඔව් ඒක තමයි. එහෙනම් හැමෝටම අද සුබ රාත්‍රියක් කියලා. සදීපට බොහොම ස්තුතියි කියලා. අපි හර්ෂව පොඩ්ඩක් සම්බන්ධ කරගන්න බලන එක හරිය නැති හින්දා අපි අද කරේ නැහැ නේද?
ඔව් ඒකයි හර්ෂ මේ දවස්වල ඇටියට සම්බන්ධ කරගන්න හොඳ නැහැ.
හොඳ නැහැ නේ මේ වෙලාවේ බිසි වෙලා අපි ඔය කතාවක ඩිස්ටර්බ් කරන එක හරිය නැහැ.
නිකන් පව් කරගන්න මොකටද කියලා අපි කෙනෙක් හිටිය වැඩි. ලබන හැටි බලමුනේ
හර්ෂ
සම්බන්ධ කරගන්න.
එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්. අද සංගීතය නැන්නේ. සුබ සතියක් සංගීතය.
අද අපි ඇන්ටිමට ඇඩ් කරනවා මේ ඩවුන්ලෝඩ් කරන අයට හතයි.
එහෙනම්
සුබ සතියක්.